මේ සාකච්ඡාව අපි දැන් ආරම්භ කරනවා. අපි දැන් මේ වෙලාවේදී බලන්න යන්නේ සබ්බාසව සූත්‍රයේ කොටසක්, විශේෂයෙන්ම පළවෙනි කොටස තමයි අපි බලන්න යන්නේ. ඒක ආධාර කරගෙන අපි මේ ධර්මයේ ටිකක් පැහැදිලි කරගන්නවා. සබ්බාසව සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා සවත්තුරා අනාථ පිණ්ඩික සාරාමේදී, මානෙනි සියලුම ආශ්‍රවයන් මේ නැති කරන ක්‍රමය ආසවාණං කයං වදාමිය, ආශ්‍රවයන් නැති කරන ක්‍රමය දේශනා කරනවායි කියලා මනාකොට අසන්නේ කියලා තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැවසුවා. තථාගතයන් වහන්සේ මෙතෙන්දි දේශනා කරනවා, මානෙනි මම නුවණින් දන්නාහුට දක්නාහුට ආශ්‍රයන්ගේ ශ්‍රේය කිරීම කියන නුවණින් යුතුව දන්න පුද්ගලයාටයි මේ ආශ්‍රය කියන එක නැති කරගන්න පුළුවන් වෙන්නේ කියලා. අපි එතකොට ඊයේ බැලුවා මේ ආහාර ගැන කල්පනා කරනකොට මේ ආශ්‍රය කියන එක මොකද්ද කියලා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthiආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා අපි හතරක් සාකච්ඡා කළා ඊයේ. ඒ අපි තේරුම් ගත්තා මේ අවිජ්ජා කාය ග්‍රන්ථය කියන එක ඒ ගැටේමම ගලවන්නේ නැත්තම් ඒකෙන් තමයි මේ ආශ්‍රය කියන එක ඇති වෙන්නේ කියලා. ඒ වගේම ව්‍යාපාද කාය ග්‍රන්ථය ගලවන්නේ නැති වුණාම මට ඒ භව ආශ්‍රවය කියන එක ඇති වෙනවා. පරමාස කාය ග්‍රන්ථයේ ditthi ආශ්‍රවේ, ඉදං සත්‍යා විනිවිස කාය ග්‍රන්ථයෙන් අවිජ්ජා ආශ්‍රය කියන හතර ඇති වෙනවා කියලා. අද උදේ අපි ඉගෙන ගත්ත මේ ආශ්‍රවයන් කියන එක නැති වෙන්න නම් මොකද්ද වඩන්න ඕනේ? ආශ්‍රය නැති වෙන්න චතුරාර්ය සත්‍ය බලන්න බුදුහාමුදුරු පටන් අරගෙන තියෙන්නේ එතනින්. චතුරාර්ය සත්‍ය කියන එක වඩනවා නම් සම්පූර්ණයෙන් තමන්ගේ ආශ්‍රයන් ඔක්කොම නැති වෙලා යනවා. ඒ කියන්නේ සතර ආශ්චර්ය අද්භූත ධර්මයේ කියලා අපි ලියාගත්තේ. ඒ ආශ්චර්ය අද්භූත ධර්මයේ කියලා ලියාගත්තේ ආශ්චර්ය අද්භූත ධර්මයේ කියන එක හතර තමයි චතුරාර්ය සත්‍ය කියන එක කියන්නේ. ඒකත් ඉතින් අපි රහතන් වහන්සේලාට තමයි බින්දෙන්න ඕනේ මේ. ඕක කිසිම තැනක හොයාගන්න නෑ. ආශ්චර්ය අද්භූත ධර්මයන් හැමතැනම තියෙනවා. බුදුහාමුදුරුත් ආශ්චර්ය අද්භූත ධර්මයක් කොයි විදිහට තියෙනවා. බුදුහාමුදුරන්ගේ ගුණියත් ආශ්චර්ය අද්භූත ධර්ම වෙනවා. නමුත් මේ ප්‍රථම ආශ්චර්ය අද්භූත ධර්ම කියන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියේ නෑ. එතකොට රහතන් වහන්සේ මගෙන් ඇහුවා, "අයි දරුවා, ඔය දුකයි කියලා මෙනෙහි කරනකොට හෝ ගාලා ප්‍රීතිය ගලනවා නේද?" කියලා. ආශ්චර්යයක් නේද? දුකයි දුකයි කියලා මෙනෙහි කරනවා, ප්‍රීතිය ඔළුවෙන් සම්පූර්ණයෙන් ගන්නවා. ඔන්න ඔහම ඒක ඇවිල්ලා තියෙනවා. එතකොට මට තේරුණා, එහෙනම් මේ දුක්ඛ සත්‍ය තමයි මේ කියන්නේ කියලා. එතකොට අනිත් එක දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඉතින් මේ බැලුවාම මේ අගණිත බ්‍රහ්මලෝකෙන් කොයි තරම්ක් අපිට උදව් කරලා තියෙනවද කියලා පේනවා මේක අවබෝධ කරගන්න. එතකොට තථාගතයන් වහන්සේ මෙතන දේශනා කරනවා, මම මේ නුවණින් දක්න පුද්ගලයාට, දන්න පුද්ගලයාටයි මේක කියන්නේ කියලා. කුමක් දන්නවට, කුමක් දක්නවට මේක පේනවද කියලා තථාගතයන් වහන්සේ අහනවා. යෝනිසෝ මනසිකාරයේ, අයෝනිසෝ මනසිකාරයේ කියන දේ දන්න පුද්ගලයාට ඒ නුවණින් මෙනෙහි කරන්නාට තමයි මේ දේ දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට අනුවණින් අපි නුවණින් නැතුව මෙනෙහි කරනවා නම් අපිට ආශ්‍රවයන් ඇති වෙනවා. යම් කිසි රූපයක් දිහා බලලා අපි කල්පනා කරනවා නම් මේක මගේ වේවා කියලා ඔන්න ඉතින් අපි දන්නවා ඒකත් එක්කම අවිජ්ජාව ඉතින් ආශ්‍රයයන් අපිට කෙලින්ම ඇති වෙනවායි කියලා. ඉතින් කවුරු හරි දැකලා නැසේවා මැරේවා කියනකොට ව්‍යාපාදයේ ඒකත් එක්කම අපිට ආශ්‍රයයන් ඇති වෙනවා නේද? එතකොට තථාගතයන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. එතකොට මේක නෝනින් කවුරු හරි මෙනෙහි කරනවා නම්, ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය පවත්වනවා නම් මේ පුද්ගලයාගේ මේ ආශ්‍රවයන් කියන ඒවා නැති වෙනවා. ඇයි මේ පුද්ගලයා කල්පනා කරන්නේ දුකයි කියලා? මේක දුකයි නම් මම කවුරුවත් ගන්නවද? ඇහෙන රූපයක් බලලා මේ දකින රූපය දුක නම් කවුරුවත් ගන්නේ නැහැ. සම්පූර්ණයෙන් ඒකෙන් අයින් වෙනවා නේද? මම මොකටද දුකක් ගන්නෙ? ඕකම තමයි අනිත්‍යය. අනිත්‍යද නැද්ද කියලා අහන්නේ. අනිත්‍යයි. අනිත්‍ය නම් ඒ කියන්නේ සමුදයයි අස්තංගමයයි තමයි අනිත්‍ය කියලා කියන්නේ. සමුදය ධර්මයයි අස්තංගමයයි. ඒක බැලීම තමයි අනිත්‍ය කියන්නේ. එතකොට එතෙන්දී අපි දකිනවා මේක සකස් කරන දෙයක්. සකස් කරන දෙයක් නම් ඒක විපරිණාමයටපත් වෙනවා. මේක දුකද නැද්ද? මේ ශරීරයේ අපි බැලුවා කබලිකාර ආහාරයේ හේතු කොටගෙන අපිට ජාතිය කියන එක ඇති වෙනවා. මේක සකස් කරන දෙයක්. කාය සංස්කාරයක්. මේ සංස්කාරය විපරිණාමයටපත් වෙනවා අපි දන්නවා ජරාව. ජරාවටපත් වෙනවා නම් මේක දුකයි. එතකොට අනිත්‍ය නම් මේක දුකයි. දුක්ඛ වූ දේ මමය මගේ කියලා ගන්න වටිනවද? අන්න ඒකයි තථාගත වචනේ. ගන්න වටිනවද? Is it be fitting to regard as mine කියලා කියවෙන ඉංග්‍රීසි භාෂාවෙන්. ගන්න වටිනවද මේක? ගන්න වටින්නේ නැහැ. මේ දුක්ඛයක් අපි මොකටද ගන්නෙ? අසූචි ටිකක් මොකටද මගේ කියලා ගන්නෙ අපි? අන්න ඒක කල්පනා කරන්න. අන්න ඒ වගේ දෙයක් කළා තමයි කියන්නේ. ඉතින් අපි අසූචි ටිකක් gedetta ගෙනාවොත් ඉතින් සුද්ධ කරලා අහකට දාන්නම තමයි වෙන්නේ නේද? අන්න ඒ වගේ තමයි මේක තියෙන්නේ. එතකොට මේ නෝනින් බැලුවොත් විතරයි මේක පේන්නේ. එතකොට මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා අත්ති බික්ක වේ ආසව දස්සනා පහතබ්බා කියලා. අත්ති ආසව සංවරා පහතබ්බා. අත්ති ආසව පටිසේවනා පහතබ්බා. අත්ති ආසන ආසව ආදිවාසනා පහතබ්බා. අත්ති ආසව පරිවජ්ජනා පහතබ්බා. අත්ති ආසව විනෝදනා පහතබ්බා. අත්ති ආසව භාවනා පහතබ්බා කියලා. එතකොට මෙතනින් පෙන්නනවා මේ මේ නිවනින් දස්සනා කියලා කියන්නේ ওই මාර්ග චිත්ත මාර්ග ඵල චිත්තයන්ගෙන් දැකීමෙන් යෝනිසෝ මනසකාරය කිරීමෙන් ඇති වෙන්නේ ඒකයි. ඒක ඇතිවීමෙන් ඒ පහකල යුතු ආශ්‍රවයන් තියෙනවා. ඊළඟට ඒ කියන්නේ මමංකාරය වාගේ දේවල් අහංකාරය වාගේ දේවල් ඒ සෝවාන් මාර්ග චිත්තයන්ගෙන් ඇතිවීමෙන් සංවරයෙන් පහකල යුතු දේවල් තියෙනවා. අපි දැන් ඒක සාකච්ඡා කළානි කලින් මේ ඉන්ද්‍රිය සංවරය කර ගැනීමෙන් ඇති වෙන දේවල් නේද? එතකොට මේ ආදි වශයෙන් ගෙනිනවා අපි මේ සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන් කරන්නේ නැහැ. අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ මේ සම්මා දිට්ඨිය පැත්තෙන් පහකරන එකයි. අනිත් අතට ගත්තාම මේ සප්ත බොජ්ජංගය භාවනා කිරීමෙන් ඇති වෙන දේ පැත්තට තමයි අපි ගමන් කරන්නේ. තව ඩයග්‍රෑම් එකක් එක්ක භාවිතා කරලා. මෙතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සෝවාන් මග නුවණින් එහෙම නැත්නම් මේ දස්සණයෙන් පහකල යුතු ආශ්‍රය කවරද? මහන්නේ මේ ලෝකේ බුද්ධ ආදී ආර්යයන් නොදක්නා ආර්ය මාර්ගයේ අදක්ෂෝ ආර්ය මාර්ගයේ නොහික්ුණා වූ මේ සත්පුරුෂයන් ආශ්‍රය කළ නැති සත්පුරුෂයන් ධර්මයේ හික්මලා නැති ඒ පෘථග්ජන පුද්ගලයා මෙනෙහි කළ යුතු ධර්මයන් නොදනී. මෙනෙහි නොකළ යුතු ධර්මයන් නොදනි. මෙනෙහි කළ යුතු ධර්මයන් නොදක්නා නොමෙහි කළ යුතු ධර්මයන් නොදක්නා එතෙමි යම් ධර්ම කෙනෙක් නොමෙහි කළ යුතුද ඒ ධර්මයන් මෙනෙහි කරනවා. යම් කිසි කෑමක් දිහා බලලා මේක රසයි හොඳයි කියලා අපි කල්පනා කරන්න ගත්තාම උන් අපි නොමෙහි කළ යුතු ධර්මයන්. කබලිකාර ආහාරේ කාගේ හරි ශරීරයක තියෙන මස් වැදල්ල අන්න ඒ වගේ දෙයක් අපි මෙනෙහි කරන්න පටන් ගත්තාම නොමෙහි කළ යුතු ධර්මයන්. ඒක මෙනෙහි කරන්න අපිට ආශ්‍රවයන් ඇති වෙනවා. මේක නුවණින් කල්පනා කරනවා නම් මේක අසුචි ගොඩක් මේක මියාදී දෙයක් අනිත්‍ය දෙයක් කියලා කල්පනා කරනවා නම් අපිට ඒකෙන් සම්පූර්ණයෙන් අයින් වෙන්න පුළුවන් වෙනවා. එතකොට මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම්කිසි ධර්ම කෙනෙක් මෙනෙහි කෙරේ නම් ඒ මෙනෙහි නොකළ යුතු ඒ ධර්මය කවරේද? මහණෙනි යම් ධර්මයක් මෙනෙහි කරන්නාට නූපන් කාමාශ්‍රය උපදීද? උපන් කාමාශ්‍රය වැඩේද? නූපන් භවාශ්‍රය උපදීද? උපන් භවාශ්‍රය වැඩේද? නූපන් අවිද්‍යාශ්‍රය උපදීද? උපන් අවිද්‍යාශ්‍රය වැඩේද? යම් කිසි ධර්මයක් මෙනෙහි කරේ නම් මොහුවේ මෙනෙහි නොකළ යුතු ධර්මයයි. කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ඒව වැඩෙන දේවල් අපි මෙනෙහි නොකළ යුතුයි. ඉතින් අපි දිගටම භාවිතා කළේ, කල්පනා කළේ මේවා වැඩෙන දේවල් තමයි නේද? ඒ දේවල් නොකළ යුතුය කියන එක තමයි භාවිතා කළේ. ඊළඟට තථාගතයන් වහන්සේ අනිත් පැත්තටත් දේශනා කරනවා යම් කිසි ධර්මයක් මෙනෙහි නොකරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්මය කවරේද? යම් ධර්ම කෙනෙක් මෙනෙහි කරන්ට නූපං කාමාශ්‍රය හෝ නූපදීද? උපං කාමාශ්‍රය හෝ ප්‍රහීන වේද? නූපං භවාශ්‍රය හෝ නූපදීද? උපං භවාශ්‍රය ප්‍රහීන වේද? නූපං අවිද්‍යාශ්‍රය උපදීද? උපං අවිද්‍යාශ්‍රය හෝ ප්‍රහීන වේද? යම් ධර්මයක් මෙනෙහි කරන්න මෙනෙහි නොකරේ නම් මොහු ඒ මෙනෙහි නොකළ යුතු මෙනෙහි කළ යුතු ධර්මයෝයි කියලා. මේ කියන්නේ අපි භාවිතා කළානි දැන් භාවනා කීපයක්ම නේද? ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව භාවිතා කළා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාවේදී කපාගෙන යන්නේ ඔක්කොම මේ ආශ්‍රව ටික. මුලින්ම සම්මා කතමංච වික්කවේ සම්මා දිට්ඨි කියනකොටම අපි පටන් ගන්නනේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව, දිට්ඨිආශ්‍රව හතරම කපාගෙන යන්නේ. ඒ ආශ්‍රව හතර ওই විදිහටයි කැපීගෙන යන්නේ. එතකොට මේක මේ මේ ආහාර සම්බන්ධයෙන් තියෙන ඩයග්‍රෑම් එකේ ඔගොල්ලෝ හරියට අරියටමක පටන් ගන්නකොට හරියටම මේ මැද්දේ කාමාශ්‍රෝ ඒ ලයින් එකෙන්මයි භාවනාව පටන් ගන්න. බලන්න කොච්චර දුරකට එක පාට යන්න පුළුවන්ද කියලා ඒක භාවිතා කරනවා. එතකොට මේ තථාගතයන් වහන්සේ දැන් මෙතන පෙන්නනවා මේ යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි. දැන් අපි තවත් ක්‍රමයකට බැලුවා, ආහාර හතර හැටියට බැලුවා, ඊළඟට ලෝභ දෝෂ මෝහ වශයෙන් බැලුවා, ඊළඟට අපි වත්තුූපම මේ ඩයග්‍රෑම් එකයි එක භාවිතා කරලා අපි බැලුවා මෛත්‍රියෙන් අප්‍රමාණයට ගිහිල්ලා මේවෙන් අයින් වෙද්ද මේ ව්‍යාපාදයන්ගෙන් එහෙම අයින් වෙන්නේ නැහැ. එතකොට දැන් මේ ඕගොල්ලන්ට දැන් දීලා තියෙන ওই ඩයග්‍රෑම් එක මේකට ඇත්තම කියනවා මම හරියට මහන්සි වුණා. මේ ඩයග්‍රෑම් එක හදන්න. මොකද මේ දවස්වල මම ගාකු මේ ඒ කියන්නේ සූත්‍ර පිටකේම මම මේක හොයාගත්තා. මේකේ ඔක්කොම තියෙන දේවල් ඒ දවස්වල ඇත්තම කියනවා ඉතින් රහතන් වහන්සේ මට මේක හුඟක් ඉස්සර කරපු එක මේ ඩයග්‍රෑම් එක. එතකොට මේ ධර්මයේ හොයන්න මේ මට සර්ච් කරලා හොයාගන්න පුළුවන් වුණා මේ පဋාණ පාලිය කියලා තියෙන අභිධර්ම පිටකේ. ඒක මේ ට්‍රාන්ස්ලේට් කරලවත් නැහැ. ඔය පල්ලෙන් ලියලා තියෙන එක තමයි මේවයි අතර සම්බන්ධතාවය පဋාණ පාලිය පෙන්නනවා. අභිධර්ම පිටකේ 3 පොත. තුන්වෙනි පොත නෙමෙයි පဋාණී 3 පොත. එතකොට දැන් මේක පෙන්වන්නේ අපි ආපහු පටන් ගන්න මේ කබලිකාර ආහාරය. කබලිකාර ආහාරයෙන් ඕගොල්ලන්ට පේනවා මෙන්න අපි මේ දැන් අපිට හොඳට පැහැදිලිව වෙනවා මේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මේක මේ ආහාර සම්බන්ධයෙන් හිතනකොට විදිය තමයි මේ මුලින්ම එන්නේ. මේ මට මුලින්ම හොයාගන්න පුළුවන් විදිය. ඒතර කබලිකාර ආහාරයේ හේතු කොටගෙන අපි දන්නවා ඒක අපිට ස්පර්ශ වෙනවා කියලා. අපි මේක දැන් හුඟක් සාකච්ඡා කරලා තියෙනවා. ඒ ස්පර්ශ වුණාම මට වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාව මම සංඥාවෙන් දැනගන්නවා. ඒ සංඥාවෙන් දැනගත්තාම ඒකෙන් මට මනෝ සංචේතන ආහාරය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ චේතනාව කියන එක ඇති වෙනවා. එතකොට අපිට පේනවා මේක නිතරම මේ වංකිරෝ වල ඉඳන් කබලිකාර ආහාරයේ පැත්තේ ඉඳන් අපි දහුණට ගමන් කරනවා කියලා. මේක ගමන් නොකර විඥානයක් හැදෙන්නේ නැහැ. මේ පැත්තට ගියේ නැත්තම් විඥානයක් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේකේ පහළට යන්නේ ඉස්සෙල්ලා මේ පැත්තට ගිහිල්ලා විතරයි. මුලින්ම අපි යන්න ඕනේ හරහට මේ පැත්තට ගමන් කිරීමෙන් තමයි අපිට විඥානයක් හැදෙන්නේ. ඒ විඥානේ හැදුනට පස්සේ ඒ විඥානේ හේතු කොටගෙන අපිට ඕන විදිහට මේක කරකෝ යන්න පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා මේ මෙතනින් අපි වැලමිට තිබ්බොත්ින් එහෙම මේ මනෝ සංකේතන ආහාරයෙන් දැන් මට මේක දිගේ මේක කරකෝ අනිත් පැත්තට ගන්න පුළුවන් කියලා. ඒතර හොඳට බලන්න ස්පර්ශාහාරය නිසා මට වේදනාවක් ඇති වෙනවා, ස්පර්ශාහාරය නිසා මට සංඥාවක් ඇති වෙනවා. ඒ වේදනාව මම සංඥාවෙන් දැනගෙනයි මම චේතනාව ඇති වෙන්නේ. වේදනාව කෙලින්ම අනුසංචේතනාවට කියන එක නෙමෙයි, සංඥාවෙන් දැනගෙනයි මේක යන්නේ. ඒ දැනගෙන යනවායි කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ මේ කාට හරි දැනෙන වේදනාවක් ඒක පෙන්නවා මහාවේදල්ල සූත්‍රයේ. ඒක මේ මම ඉංග්‍රීසියෙන් කියන්නම්. What one feel is what one perceive, what one perceive is what one apprehend කියලා. තමන්ට මුලින්ම දැනෙන දේ තමන්ට වේදනාවක් දැනෙනවනේ. ඒ දැනෙන දේ තමයි මම සංඥාවෙන් දැනගන්නේ. වේදනාව සංඥාවෙන් දැනගන්නේ. මේක තමයි මම මේ apprehend කරන්නේ. මේක මෙහෙමයි කියලා දැනගැනීමක් තියෙන විඥාණයට එන්නේ. අන්න ඒ දේ තමයි. එතකොට ඒකෙන් මනෝ සංචේතන ආහාරය ඇති වෙලා මනෝ සංචේතන ආහාරයේදී ඔන්න දැන් මෙතන තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ unwise attention කියලා තියෙන්නේ අයනිසෝ මානසිකාරය. මේක තමයි බුදුහාමුදුරු පෙන්වුවේ. අයනිසෝ මානසිකාරය තමයි ওই unwise attention කියලා කියන්නේ. දැන් මේ අයනිසෝ මානසිකාරයේ බුදුහාමුදුරු ගත්තේ ලිහිලම එක. මෙතෙන්දී පෙන්වුවේ අපි සාමාන්‍යයෙන් මතක ඇති යෝනිසෝ මනසිකාරයේ කියන එක අපි ගත්තාම කොහොමද කරන්නේ? යෝනිසෝ මනසිකාරයේදී අපි බලන්නේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ අනත්තතෝ කියලා භාවනා කිරීම තමයි නියම වශයෙන්ම යෝනිසෝ මනසිකාරයේ වැඩිම. ඒක තමයි සීල සූත්‍රය. දැන් මේ පෙන්වන්නේ මේ අයෝනිසෝ මනසිකාරයේ මුලින්. දැන් මේකේ අනිත් පැත්ත. අයනෝසෝ මනසිකාරයේ අපි සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? අපි අයනෝසෝ මනසිකාරයේ කියලා අපි සම්සි රූපය දිහා බලලා ඒකේ නිමිති ගන්නවා. නිමිත්ත අරගෙන මේක මේ හොඳයි සුඛයි සුබයි. ඉතින් අර විපල්ලාස ටික ඔක්කොම වැඩ කරනවා. මේක අසුබ දේ සුබයි. මේක සුඛයි. වේදනාව පැත්තෙන් සුඛයි. මේක මගේ. ওই විදිහට නෙගන්නේ නේද? එතකොට මේ වස්තුවක් ගැන. ඕකේ කෙරවලට ගියයින් පස්සේ අන්තිමට මොකද්ද ඉතුරු වෙන්නේ? එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා. මමක් නේද හැතෙන්නේ? මම කියන දික්තියක් නේද එන්නේ? එතකොට තථාගතයන් වහන්සේ ඔන්න ඕක තමයි මෙතෙන්දි පෙන්නන්නේ. තථාගතයන් වහන්සේ ප්‍රේසනා කරන මම ඉතින් මේ ඉංග්‍රීසියෙන් කලේ මේක කියනවා මේ තමන්ට මේ දිෂ්ටියක් ඇති වෙනවා මම අතීත කාලයේ වුණාද කියලා කල්පනා කරනවා අනාගත කාලයේ වෙමින්ද ආදී වශයෙන් කල්පනා කරනවායි කියන එක තමයි තථාගතයන් වහන්සේ මෙතෙන්ට පෙන්වන්නේ. එතකොට මෙතෙන්දි මේ පුද්ගලයාට ඇති වෙලා තියෙන්නේ අර විදියට හිතලා ඒ තමන්ට අරමුණු වශයෙන් ඇති වෙන දේ වස්තුව ගැන හිතලා ඉතින් දැන් පලක් වෙලාවට හිතනවානේ මේ මං මේ මම අතීත මමම කිව්වේ මගේ කලින් බවවල සයන්ටිස්ට් කෙනෙක් වෙන්න ඇති කියලා. අන්න ඒ වගේ අපි හිතනවා නේද? ගැන හිතනවා. අපි එකක් හදාගෙන හදපු එකක් ගැන අපි කල්පනා කරනවා. එතකොට මේ විදිහට මේ අර අපි ගන්න සාමාන්‍ය මමංකාරය කියන එක මගේ කියලා ගැනීම කියන එක ඒකේ කෙරවලටම ගිහිල්ලා තමන් හදාගත්ත දිට්ඨිය. මතකද අපි ඊයක සාකච්ඡා කළා මට අසුබේ සුබයි කියලා සංඥාවක් ඇති වෙනවා. ඊට පස්සේ මට චිත්තයක් ඇති වෙනවා. දැන් මට දෘෂ්ටියට ගිහිල්ලා දැන් මේක එන්න එන්න මගේ වැඩි වෙලා මම දැන් ඉවසන ගන්නට ඇවිල්ලා එතකොට දැන් මම මේක ගාම ධර්මෝට ගිහිල්ලානේ තියෙන්නේ ගාම විශාල වෙලා මගේ මේ මනසේ වැරදි පැත්ත විශාල වෙලා ගිහිල්ලා තියෙනවා මේක මේ ආකාරයයි කියලා. එතකොට දැන් මම මගේ වෙමි. එතකොට මම ලොකුයි උසයි මහතයි එක එක ආදි වශයෙන් ඒ තම පුද්ගලයන් හදාගෙන තියෙනවා. මම මේ පරම්පරාවේ මේ කුලේ මම ඕස්ට්‍රේලියාවේ මම එංගලන්තේ ආදි වශයෙන් එක එක විදියට දාගෙන ඉතින් කෙලවරක් නැතුව දේවල් ඉතින් ගිහිලා තින් මෙතන දික්ටි ටික තියෙනවා. ඔන්න බලන්න ඔතන පෙන්නලා තියෙන්නේ ඔය අන්තිමට අයනුසෝ මානසිකාරයෙන් තමයි අපි මේ අත්ත කියන එකට මම ඇතුල් වෙලා තියෙන්නේ. අයනුසෝ මානසිකාරය කිරීමෙන් මනෝ සංචේතනාවන් නැති වෙලා මම මේ විදියට මමංකාරයත් එක්ක තමයි අදලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ මෙතන පෙන්නනවා මේ ශාස්ත්‍රත දික්ටිය උච්ඡේද දිට්ටි ඒවා ඒ දිට්ටි ටික තමයි මෙතන ඇති වෙන්නේ කියලා. එතකොට අපි දැන් මේකෙන් ගැලවෙන්න නම් අපි කල යුත්තේ යෝනිසෝ මනසකාරයක හරි උත්තරේ අපි දැන් මේ ඩයග්‍රෑම් එක තේරුම් ගんだයි අපි හදන්නේ මේ ආශ්‍රවයන් හැදෙන විදිය. එතකොට මේ ආශ්‍රවයන් හැදෙන විදිය අපිට පේනවා මෙහෙම මම ගැනීම හේතු කොටගෙන මට දිට්ටිය ආශ්‍රවයක් බවට පත් වෙනවායි කියලා. දිට්ඨිය කියන එක ආශ්‍රය බවට පත් වෙනවා. මේක එන්න එන්න වැඩි වෙනවා. එන්න එන්න වැඩි වෙවි යනවා. මගේ ග්‍රන්ථය තියෙනවා. දැන් ඒ ග්‍රන්ථය ආශ්‍රය බවට පත් වෙලා මම මේක දැන් මගේමයි. දැන් මේ කකුල මම ගත්තොත් මගේමනේ. නේද? අන්න ඒ වගේ මගේමයි කියලා මම හදාගෙන තියෙනවා. මේක සකස් කළාය කියන කතාවක් නෑ. දැන් මට පේන විදිහට මේක මගේ. මම වාහනයක් දීලා ගත්තාම මගේ කාර් එක. මේ විදිහට මම සකස් කළා මේක ගෙන්න. කවුරුත් කියන්නේ මේක තමන්ගේ නෙවෙයි කියලා. බැලුවාම මේක මම සකස් කරලා ගත්ත එකක් තමයි මගේ මනසින් මගේ කියලා. මේ කාර් එකේ කොහෙවත් ගහලා නැහැ මගේ කියලා. ඒ මේ පාර්ට්ස් ඔක්කොටම දාලා තියෙන මේ කම්පැනි එකේ නම. Toyota, Romeo එහෙමනි දාලා තියෙන්නේ. හැබැයි මේක මං කියන්නේ මගේ කියලා. දැන් පේනවද මම අරක සකස් කරේ කාර් එක ඇදුවේ අරගොල්ලෝ. දැන් මම සල්ලි ටිකක් දීලා දැන් මේක මගේ කරගෙන. ඉතින් මං කියනවා මේක මගේ කියලා. හැප්පුණාම ඔන්න තමන්ට තේරුණා කාගේද කියලා. එතකොට දැන් බලන්න දැන් මේ විදිහට පවත්වීම හේතු කොටගෙන ඔන්න දිට්ටි ආශ්‍රය මට ඇති වෙනවා. ඔන්න බලන්න පත්තු වෙන තැන. මේක ඇති වුණාට පස්සේ මේක කෙලීම සම්බන්ධ වෙනවා. බලන්න පල්ලෙහැන් ඇඳලා තියෙනව නේද ලයින් එකක් පහලින් මෙහෙම යනවා. කොහාට ගිහිල්ලා වැටෙන්නේ? කාම ආශ්‍රයයට. පටන් ගත්තේ තැනටම ආපහු ඇවිල්ලා කබලිකාර ආහාරයෙන් පටන් ගත්තේ මේ පාර දිගේ ගිහිල්ලා මට මේක ආපහු කාමාශ්‍රයට ඇවිල්ලා. ඉතින් දැන් මම මේක කරකවන්න කැමති නැහැ. මේ පැත්තෙන් ගිහිල්ලා මම මේ පැත්තෙන් එනකොට ආපහු මට මේක කරකෝ ඉන්න. මට ඕන තරම් කාලයක් මේක ඉන්න බලන්න. මෙහෙම තමයි අර මනස ගෙවනකම් කාමයෙන් තමන්ගේ සිත පවත්වාගෙන යන්නේ මිනිස්සු. මේක දිගටම රත් වෙලා දියේල වැක්කෙන්න ගන් වාගේ මේක දිගේම ගමන් කරනවා. ඒ තරම් දෙයක් තියෙනවා මෙතන. මෙන්න මේක නිසා තමයි අපිට අමාරු වෙලා තියෙන්නේ. යම්කිසි සිතුවිල්ලක් ආවම ඒ සිතුවිල්ල පහ කරගන්න අමාරු වෙලා තියෙන හේතුව දෙපැත්තකින් ඇවිල්ලානේ. දැන් මම මේ පැත්තෙන් කබලිකාර ආහාරයෙන් ඉඳන් මම මේ පැත්තට පහලටත් ගමන් කරනවා. මම මේ පැත්තේ මේ පැත්තට පත්තු වෙන හින්දා විඥානෙ මෙහෙන්නේ තියෙන්නේ මේ පැත්තටනේ යෑමෙන්නේ ඒක නිසා මම නැවතත් මේක පාර හරහා ආපහු මෙතෙන්ටත් එනවා ඉතින් මම දෙපැත්තකින් ඇවිල්ලානේ දැන් මට පුළුවන් ඉන්ද්‍රිය සංවර කරගන්න හරි අමාරුයි ඉන්ද්‍රිය සංවරයක් කරගන්න අමාරු මේක මෙතනින් කියනවා මේක හොඳයි සුභයි සුඛයි කියලා මම මේ පැත්තට යනවා මෙහෙන් කියනවා ඕක මගේ ඕක ඔයාගේ ඉතින් මම මේ පැත්තට යනවා මේකම තමයි මම පැහැදිලි කළේ කලින් ද්වේෂය කියන එක ඇති වෙලා තියෙනකොට තරහව ඇති වෙලා තියෙනකොට භාවනා කරන පුද්ගලයාට අනේ මට මේක පහ කරගන්න ඕනි කියලා කියනවා මට පහ කරගන්න ඕනි මේක අයින් කරගන්න මේක හරි කරදරයක් කියලා අනේ ඒ වුණාට ඒක කරන්න බෑ මොකද මේ දිට්ටි ආශ්‍රය නිසා මේක සිතන්නේ කියන එක Tamanට ඇති වෙනවා මෙතන මෙතින්දි මාමංකාරයක් එක්ක ඇවිල්ලා තියෙනවානේ දැන් අරයා මට බැන්නයි කියන එකේ මම එකක් හදාගන්න ඕ මගේ සංස්කාරය ඒ මගේ සංස්කාරයක් හදලා මං ඒ සංස්කාරයත් එක්ක දැන් මං ජීවත් වෙන්නේ මගේ සංස්කාරයත් එක්ක. අරය කිව්ව එක වැරදි මම හරි. අරය කිව්ව එක වැරදි මම හරි. මේක හදා හදා මං දිගින් දිගටම ගමන් කරනවා. එතකොට මෙන්න මේ විදිහට ඕගලන්ට පේනවා මෙතනින් එකක් පත් වුණාම මේ කාමාශ්‍රයට මං ආපහු ආවයි කියලා. මෙතනින් ලෙඩේ ඉවර නැහැ. මේකේ තව ඇඳපු නැති කොටස් තියෙනවා. දැන් විඥානාහාරය තියෙනව නේද? දැන් විඥානාහාරේ මට මේකේ මේ ඩයග්‍රෑම් එකේ ඉඩ නැතිනම් මේ පැත්තකින් ලියන්න වෙලා තියෙන පල්ලෙහැන් ලියලා තියෙන ඔක හරිනම් මේ උඩටයි එන්න ඕනේ. මෙතන මේකේ රෝලට නැති එන්න ඕනේ විඥානාහාරේ අපි ආහාර ඩයග්‍රෑම් එකේ දන්නවනේ. එතකොට දැන් අපිට පේනවා මේ දිට්ටි ආශ්‍රය වෙච්ච ගමන් මට අවිජ්ජා ආශ්‍රයකුත් වෙනවයි කියලා. දිට්ටි ආශ්‍රය ළඟට ඕගොල්ලෝ මේ ඩයග්‍රෑම් එක ආපහු මෙතනින් කරකෝලා මෙතනින් ලියා තියෙනවා නම් ඕගලන්ට පේන්නේ විඥානාහාරේ ඉඳන් අපි මේ පහළට ගමන් කරනවා. මෙතන තියෙනවා දිට්ටි ආශ්‍රය කියන එක. ඒ දිට්ටි ආශ්‍රයයට මම එක පාරටම දිට්ටි ආශ්‍රයෙන් අවිද්‍යා ආශ්‍රය කියන එක ඇති වෙනවා. අවිද්‍යා ආශ්‍රයෙන් දිට්ටි ආශ්‍රය ඇති වෙනවා. දෙපැත්තට යනවා. බලන්න අපි වැඩි හරියක් ඉන්නේ කොයි බොක්කේද කියලා. කුණු ටිකේම නේද ඉන්නේ. මමංකාරය කරා අහංකාරය කරා මේ හරියන්නේ තියෙන්නේ මේ මෙතනින් උඩ තියෙන්නේ දිට්ටි ආශ්‍රයට උඩින් මමංකාරය දිට්ටි ආශ්‍රය පල්ලය හරිය ඒ හරිය තින්නේ අහංකාරය. එතකොට මම අහංකාර වෙමි මමංකාර වෙමි මං අවිද්‍යා ආශ්‍රය කියන එක මං ගමන් කරනවා මම යන්නේ මෝහයට නේද එතකොට. එතකොට දැන් මේ මෝහේ පැත්තට ගියහම දැන් මේකෙන් ආපහු අපිට පේනවා මෙතනින් මේ අවිද්‍යා ආශ්‍රයේ ඉඳන් ආපහු ඉරිකැලි ලක්ලා පෙන්නලා තියෙනවා මේ පဋාණ පාළි පෙන්නනවා කාට හරි අවිද්‍යා ආශ්‍රය ඇති වෙනවා නම් ඒ පුද්ගලයාට කාම ආශ්‍රය ඇති වෙනවා. කාම ආශ්‍රය ඇති වෙනවා නම් අවිද්‍යා ආශ්‍රය ඇති වෙනවා. කෙලින්ම සම්බන්ධයි මේ විදිහට ගත්තාම. ගැළවිල්ලක් තියෙනවද දැන් මේකට දාපු මනුස්සයාට මේකේ රවුමට කැරකි කැරකි යනවා මිසක් තථාගතයන් වහන්සේ නමක් කැවිල්ලා මේක තමන්ගේ නිමී කියලා පෙන්නනකම් මේක දුකයි මේ තියෙන ක්‍රියාවලිය දුකයි කියලා පෙන්නනකම් මනුස්සයෙකුට ගැළවිල්ලක් නෑ තථාගතයන් වහන්සේ තමයි මේකෙන් පැනගත්තේ එළියට අපි ඔක්කොමලා මේකේ හිර වුණා මේකේ කැරකි කැරකි යනවා එතකොට මෙතන දර්ශනීය පහකල යුතු ඒ ධර්මයන් තමයි කාමාශ්‍රය භවආශ්‍රය අවිද්‍යා ආශ්‍රය කියන මෙන්න මේ ආශ්‍රවයන් අපි ප්‍රහාණය කරන්නේ ඒක තමයි අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන එක භාවිතා කරන්නේ. එතකොට මෙතෙන්දී අපිට මතකද අපි අර සූත්‍ර දේශනාව අපි බැලුවන්නේ මේ කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රයේ බලපු වෙලාවේ අපි සාකච්ඡා කරානේ මෙතන මේ කෙනෙක්ගේ අතිමානීය කියන එක අඩු වෙනවා නම් මම දන්නේ නැහැ මතක තියෙනවද කියලා. අතිමානී කියන එක අනතිමානී කියනකොට අපි කිව්වා නේද අනතිමානී ඉඳන් මේ ඉන්ද්‍රයන් සංවර කරගන්න යන්න පුළුවන් කියලා. එතින්දි පැහැදිලි කළා නේද මම මෙන්න මේ ඩයග්‍රෑම් එක තමයි මම මේ පැහැදිලි කළේ වෙලාවේ. අනතිමානී වෙනකොට අපිට මේ ඒ කියන්නේ ditthi ආශ්‍රය කියන එක අඩු වෙනවා. අනතිමානී වෙනකොට ditthi ආශ්‍රය ඇති වෙනවා. මොකද මේ මානිය ඇති වෙලා තියෙන්නේ මේ දිට්ටි ආශ්‍රය දිගේ පහළට බැහැලන්නේ. ඒ පාර දිගේ පහළට ගමන් කිරීමෙන් තමයි දිට්ටි සල්ලය වෙලා මට ඇති වෙලා තියෙන්නේ. එතකොට මේක මෙනකොට මේ මාන්නේ මට වැඩක් නැති වෙනකොට මං අනතිමානී වෙනකොට මං මුරුදු වෙලා යනතිමානී වෙන්නේ. අනතිමානී වෙනකොට මං කියනවා මට හදලා වැඩක් නැහැ මම මොකටද මාන්නයක් ඇති කරගන්නේ. මම දුකේ ඉන්න මිනිස්සයන් නම් මේ වගේ එකකට අහුවෙලා ඉන්න මිනිස්සයන් නේද? මම දුකේ ඉන්න මනුස්සයා මම මොකටද මාන්නයක් ඇති කරගන්නේ? ඒක කල්පනා කරාම එයාට මේ ආශ්‍රය කියන එක දිට්ටි ආශ්‍රයේ අඩු වෙනවා. දිට්ටි ආශ්‍රයේ අඩු වෙනකොට වෙන්නේ මොකද්ද? දිට්ටි ආශ්‍රය නිසා මම කාමාශ්‍රයට එන පාර බැහැලා යනවා. දිට්ඨාශ්‍රයමට අඩු වෙනවා නම් මම මේ පාර දිගේ මේ කාමාශ්‍රයට එන්නේ නැහැ. එහෙනම් මට ගහන්නේ දැන් මේ වෙලාවේ එකයි. රූපයක් දැක්කාම කබලිකාර ආහාරයක් ස්ත්‍රී වේවා පුරුෂ වේවා බබෙක් වේවා ඕනම කෙනෙක් ආහාර වේවා එක පාරයි ගහන්නේ. නැත්තම් මෙතන දෙපාරක් ගහනවා. මෙන්න මේ පැත්තෙන් කැපාගෙන ඉන එක තමයි මේ පෙන්වන්නේ. මෙන්න මේක නිසා තමයි මේ සෝවාන් මාර්ගඵල ඒ චිත්තයන් තියෙන පුද්ගලයාට මේ කැලල කැපීම නිසා එයාට පුළුවන් වෙනවා මනස සංවර කරගෙන ඉස්සරහට යන්න. ඒකයි අරක පළවෙනි එක මේ කපන එක පළවෙනි එක ඒක කරායින් පස්සේ තමයි තථාගතයන් වහන්සේ ඊළඟට පෙන්වන්නේ සංවරයෙන් පහල කළ යුතු දේ කියලා. ඒකම තමයි අර අපි කරණීය මෙත්ත සූත්‍රයේදී භාවිතා කළේ. මේක මේ අනතිමානී වෙනකොට මට පුළුවන් කියලා මේ ඉන්ද්‍රයන් සංවර කරගන්න. බලන්න කොච්චර ලස්සනද කියලා මේ ධර්මයේ නේද? එකකට එකක් සම්බන්ධයි. ඒක නිසා තමයි මේක කරන්න පුළුවන් ඒ කියන එක කියන්නේ. දැන් අපි තව චුට්ටක් බලනවා නම් මේ මාර්ග චිත්තයක් මාර්ගඵලයක් ඇති වුණාට කෙනෙකුට ඕගොල්ලන්ට පේනවා නේද? එයාගේ මෙන්න මේ කෑල්ල කපාගෙන ගියාට මේ කෑල්ල බැහැගෙන ගියාට එයා තාමත් මේ කෑල්ල කරනවා කියලා. මේ උඩින් යන පාරට මුකුත් උනේ නෑ නේද? එතකොට ඒක නිසා කාට හරි මාර්ග චිත්ත පල්ල චිත්ත ඇතිුණායි කියලා හිතන්න එපා. මට මේ රූපයක් දැක්කහම යම්මාකාරූ මේ සිතුවිල්ලක් මට ඉන්නේ නැති කියන එක හිතන්න එපා. අඩුයි. නමුත් ඒක සිද්ධ වෙනවා. එතකොට ඒකින් කියවෙන්නේ මාර්ග චිත්ත පල්ල චිත්ත හම්බෙලා නැtei කියලා. ඒක පටලව ගන්න එපා. මොකද මේකෙන් මේ පාරවල් දෙකකින් එකක් විතරයි කැපිලා තියෙන්නේ. ඉතුරු එක තාම යන. රහත් වෙනකම් මේ පාරවල් හතරේම අපි යන. ඕකයි තියෙන්නේ මේ මැද්දෙන් තියෙන ලින්ක් වලින් කෑලි අඩුවිවි යනවා. දැන් අපි දැක්කනේ මේ අප්‍රමාණයට යනකොට තැන් තැන් වලින් අපි කපාගෙන යන හැටි නේද? අන්න ඒකයි මේකේ තියෙන ක්‍රමය. දැන් අපිට මේකෙන් දැන් මේකේ මම මේ සබ්බාසර සූත්‍රයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ නැහැ. මෙච්චරයි. මේකත් එක්ක අපිට පුළුවන් මේ දැන් මේක වඩනවා නම් ඇත්තෙම කියනවා නම් මේ බොජ්ජංග කොටස කියන එක මෙතෙන්දි වැඩෙන්න පටන් ගන්නවා. සප්ත බොජ්ජංගේ. සප්ත බොජ්ජංගේ වැඩෙන්න ගත්තාම මේ සප්ත බොජ්ජංගේ නිසා ඔය අපි සුඛපටිපදා දන්දා විඤ්ඤාවට ආපු වෙලාවේදී අපි එතන බොජ්ජංගේ පැත්තට ආපහු පොඩ්ඩක් බලනවා. එතන එතෙන්ටයි සුදුසු වෙන්නේ. එතකොට මේක උදව්පකාර වෙනවා. ඒ බොජ්ජංගේ තියෙන්නේ මේ මනෝ සංචේතන ආහාර පාරේ ඉඳන් පහළට යන එක. ඕගලන්ට දීපු ඒ print out එකේ තියෙනවා ඒක. ඒ බොජ්ජංගේ කියන එක ඒ සුඛපටිපදා දන්දා විඤ්ඤාවේ මැද හරියේ තියෙනවා ඒ බොජ්ජංගේ කියන එක. එතකොට මේ හරියට ඔයගොල්ලෝ ඇවිල්ලයි කියලා හිතන්න. එතකොට ඒ හරිය කරනකොට. එතකොට දැන් අපිට තව වාසනාවන්ත ඩයග්‍රෑම් එකක් තියෙනවා. ඒක තමයි මේ දදතෝ පුඤ්ඤං පවද්දති කියන ගාථාව. ඔය ඔයගොල්ලන් දීපු ඔය print out එකේ දෙවෙනියට තියෙන print out එකේ තියෙන ගාථාව. මේ ගාථාව තථාගතයන් වහන්සේ දෙතුන් පොළොකම කියලා තියෙන ගාථාවක්. මේක ඇත්තෙම කියනවා නම් තථාගතයන් වහන්සේ පරිනිර්වාණයට පෙර ඔය චුන්ද කියන මේ කෙනෙක් දුන්නනි අර ආහාර ඒ වෙලාවේ එයා දුක්ඛයට පත් වෙයි කියලා මේ මිනිස්සු කියයි කියලා මේ තථාගතයන් වහන්සේ නැති වුණේ මෙයා දීපු දාණයෙන් කියලා ආනන්ද හාමුදුරන්ට කිව්වා. මේ මංගේ මං ඉස්සරහම බුදුරහමුදුර මේ විදිහට දේශනා කළාය. ඒක තමයි ඉහෙළම වූ දාණය කියලා. බුද්ධත්වයට පත් වෙන්නේ පෙර දීපු බුද්ධත් ඒ අවස්ථා දෙකක් තියෙනවා. මේක තමයි එක අවස්ථාවක්. විශාලම පුණ්‍ය කර්මයක් තියෙන අවස්ථාව. ඒක කියලා තථාගතයන් වහන්සේ මේ දේශනාව කරා. මේ සූත්‍රය මේ ධර්මයේ කිව්වා. එතකොට ඒකම තාම පෙටකෝපදේශයේත් මේක තියෙනවා. විශාල වශයෙන් විස්තර කරලා මේකේ මේ ඇඳලා තියෙන ඒවා ඔක්කොම පෙටකෝපදේශයේ ඕලන්ට තියෙනවා. බලා ගන්න පුළුවන්. හැබැයි තනින් තන විසිරිලා තියෙන්නේ. හරියට මහන්සි වෙන්න වෙනවා මේක මේ මේකේ ඉඳන් මෙතෙන්ට යන හැටි. එක තැනක මේක ඔක්කොම පිටු හතරක පහක විස්තරයක් කරලා දිනවා මේකෙන් වෙන හැටි. මේක කොහොමද වෙන්නේ කියන්නේ. මේ ඩයග්‍රෑම් එක භාවිතා කරන්න පුළුවන් ගොඩාක් දේවල් වලට. සබ්බලෝකේ අනිබ්‍රත සංඥාව වඩන්න මේක හොඳට භාවිතා කරන්න පුළුවන්. මේක රාතන් වහන්සේ මේක සබ්බලෝකේ අනිබ්‍රත සංඥාවට තමයි මේක අපිට භාවිතා කරන්නේ. ඒ වගේම අනිත් ධර්මයන් පැහැදිලි කරන්න ධාතු මනසකාරයෙන්ුත් මම මේක පැහැදිලි කරලා තියෙනවා. මේක දිගට ගෙනියන්න පුළුවන් එක එක විදිහට. පුදුමාකාර ඩයග්‍රෑම් එකක් ඒක. එතකොට දැන් මේක බලන්න අපි අද කරපු භාවනාවත් එක්ක මේක සම්බන්ධයි. පළවෙනිම අපි කළා දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව. දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාව වැඩුවාම අපිට ඇත්තම කියනවා නම් ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති වෙනවා. ධානයට ගියා නම් මේක ඇති වෙනවා. ඒ ප්‍රමෝදය හේතු වෙනවා මේ ඔය දදතෝ පුඤ්ඤම් පවඩ්ඩති කියන එක කියන්නේ. මේ ගාථාවේ තියෙන්නේ දදතෝ පුඤ්ඤම් පවඩ්ඩති සංයමතෝ වේරං නචීයති කුසලෝච ජහාති පාපකං රාග දෝෂ මෝහක්ඛයාස නිබ්බුතෝති කියන ගාථාව. පද 4යි තියෙන්නේ. මතක තියාගන්න පුළුවන්. මේක නිකන් ඉන්නකොට භාවිතා කරනවා නම් ඒකම ඇති තමන්ට යන්න මේ ඩයග්‍රෑම් එකත් එක්ක ඔළුව යනවා නම් මං ඉන්නේ මෙතන කියලා. ඒක ඒ විදිහට තියෙනවා. හරි ලස්සනයි. මේ පොඩි ගාතාවක් ගත්තාම අර සීලපත් ඉත්තාය නරෝ සම්බන්ධෝ ඒ ගාතාවත් එහෙම. ඒක භාවිතා කරන පුද්ගලයාට ඒ මොහොතේම ඒක තියෙනවා. එතකොට දැන් මේ දදතෝ පුඤ්ඤම් පවට්ටති කියන එක අපි පැහැදිලි කරනවා නම් දැන් හැම දානයක්ම අපි හිතමු දානයක් දෙනවා. ආමිස දාන, ධම්ම දාන, ඔයගේ දේවල් දානයක් තියෙනවා නේද? එතකොට ඒව ඔක්කොම ඔය දීම කියන එකට අයිති වෙනවා. හැමදේම ඒ දීම කියන එකට අයිති වෙනවා. ඒ වගේම අපි තව දානයක් තියෙනවා අපිට හොඳ දානයක් දෙන්න. මොකද්ද? සතෙක් ඉන්නවා. සතාව මැරුවොතින් අපි එකගේ ජීවිතේ ගත්තා. ආයුෂ කියන එක ගත්තා. මම මරන්න නැතුව ඉන්නවා නම් හොඳ අපේ ගෙදර කුකුලෙක් ඉන්න මසට ඇති කරන්න කියලා හිතන්නකො. එතකොට දැන් මම මේ සතාව මරන්න නැතුව මම මේ සතාවට ආමිසේ දානීය දෙනවා. ලංකා මිනිස්සු හරක් එහෙම නිදහස් කරන්නේ නේද? අන්න ඒ වගේ ආමිස දානීය දෙනවා. පොඩි දානයක්ද? ඒ බුද්ධලගේ ආයුෂය කියන එක යාට කරගන්න පුළුවන්, පවත්වන්න පුළුවන් නේද? මේ දානීය සම්පූර්ණයෙන් දෙනවා ආයුෂය කියන එක. එතකොට අබේ දානීය කියලායි අපි කියන්නේ ඔකට නේද? අබේ දානීය දුන්නයි කියලා නේ ආයුෂය දානීය දුන්නා කියලා කියන්නේ. එතකොට දැන් ඒ කියන්නේ මොකද්ද? ආයුෂය දානීය දුන්නයි කියලා කියන්නේ දැන් පානාති පාතේ මම වැළකුණා නේද? ප්‍රාණඝාතේ මම කරන්නේ නැහැ. ඒ සත්‍යයේ ප්‍රාණඝාතය නොකිරීමෙන් ආයුෂය දානීය දුන්නා. ඒ කියන්නේ අබේ දානීය කියන එක දුන්නා. ඒක හරි ලොකු දානයක්. එතකොට මේ සියලුම සත්‍යයන් කෙරෙහි මම මේ විදිහට දානියක් දෙනවා. මම සතෙක් මරන්නේ නැහැ කියන එක පොඩි නෑ නේද? පොඩිද කියලා බලන්න තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙමයි දේශනා කළේ. තථාගතයන් වහන්සේ දේශනා කළා මේ සත්‍යයකට කන්න දුන්නොතින් සත්‍යයකට අපි ආහාරයක් දුන්නොතින් 100ක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. එකක් දුන්නොතින් 100ක් ගුණයක් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දුස්සීල වුණත් ඒ මිනිස්සුයෙකුට දීලා එතනක් තියෙනවා 1000ක් විතර බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙනම් ඔහොම ගිහිල්ලා ඉතින් තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ සෝවාන් පල්ලාභියෙකුට දානයක් දුන්නොත් එහෙම අප්‍රමාණයි කියලා. ඒ කියන්නේ සිල්වතෙකුට දුන්නොත් එහෙම විශාලයි, සෝවාන් පල්ලාභියෙකුට දුන්නොත් අප්‍රමාණයි. ඔහොම ගිහිල්ලා මේ සකුදාගාමී වෙනකොට ඉතින් ඒකේ වචන වලින් කියන්න බෑ. ඒකේ එන්න මොක වැඩි වෙලා යනවා. ඉතින් ගිහිල්ලා තථාගතයන් වහන්සේ ගත්තා. මුලට තථාගතයන් වහන්සේට දුන්නොතින් එහෙම ඒ තනි පුද්ගලයන්ට දෙන දානෙ මේයි කිව්වේ. එතකොට දක්ඛිනි විභංග සූත්‍රය. එතකොට මේ පුද්ගලට තථාගතයන් වහන්සේට දුන්නොතින් ඒ දානෙ ඒ හරි විශාලයි, අර වටත් වඩා. ඒවයි ප්‍රමාණය කරන්න බෑ දැන් ඉතින්. එහෙම ගිහිල්ලා ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුන් වහන්සේලාට දෙන දානෙ. එතකොට ඒක බුදුවරයා මුලට දියලා ඒ භික්ෂුන් වහන්සේලාට ඔහොම දෙන්න පුළුවන්. ඒවයි එන්නෙන්නම දානි වැඩි වෙනවා. ඔහොම කියලා අන්තිමට කියනවා නේද මේ තිසරණයේ පිහිටුවොත් මේවා ඔක්කොටම වඩා වැඩි කියලා. ඊළඟට මොකද්ද කියන්නේ? පංචශීලය රැක්කොත් මේ ඔක්කොටම පොඩි දානියක්ද කියලා බලන්න. පානඝාතය දින්නා දානිය කියන එක නොකරනවා කියන එක හරි විශාල දානියක් නේ. පේනවනේ දදතෝ පුඤ්ඤං පවඩති. දැන් මෙතන ඔක්කොම සීලය තමයි මෙතන කතා කරන්නේ නේද? මේ විදිහට බැලුවාම. එතකොට මේ පන්සල් හදන ඒවටත් වඩා වැඩි මේවයි දානි කියන එක, ආනිසංසය කියන එක. එතකොට මෙතන මේ කියලා තියෙන්නේ මේක අලෝභ හේතුවෙන් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. දැන් මම සත්තු මර මර හිටපු කාලේ මම ගත්තොත් එහෙම ලෝභයේ සහිතව සතා මරන මනුස්සයා මට ඒක අයින් කරන්න බෑ. අලෝභ වෙනවා නම් විතරයි මට මම මැරුණත් කමක් නැහැ, මං සතා මරන්නේ නැහැ කියලා කල්පනා කරනවා නේද? අන්න එහෙමයි කරන්න පුළුවන් වෙන්නේ. මේක නිසා මසුරු බව කියන එක අයින් වෙනවා. මසුරු බව දුරලනවා. මච්චරිය කියන එක තේනවනේ. පහක් තේනවනේ. ඒ මච්චරිය කියන එක අයින් කරගන්න. දැන් එතකොට මෙතනින් අපි මේක සම්බන්ධ වෙනවා චාගාදිත්තාණයට. තෑගි දෙන්න. මොනවද තෑගි දෙන්නේ? මගේ තියෙන ලෝභය නේද මම තෑගි දෙන්නේ. අර සතාට අබේ දානීය දෙනවා. ඒක ලොකු තෑග්ගක් නේද? ඒ විදිහට මේක පත්‍යක් වෙනවා මේ සම්මියමතෝ වේරන්න චීයති කියන එකට. පත්‍යක්. පටිච්චසමුප්පන්න ධම්මයේ තියෙනවනේ නේද? අවිද්‍යාපච්චය සංඛාරා කියන්නේ. පච්චය කියලා කියන්නේ කන්ඩිෂන් කියන එකයි. මේකෙන් මේක සිද්ධ වෙනවා. ඒ චාගාදිත්තාණය කියන එක හේතු වෙනවා මේ මෙතන පෙන්නනවා මේ යම් කිසි කෙනෙක්ගේ සම්මයමේ පවතනවා නම් ඒක නිසා එයාගේ වෛරය කියන එක නැති වෙනවා කියලා. සංයමතෝ වේරන්න චීති. බලන්න මේ ඉංග්‍රීසි භාෂාවෙන් පෙන්නනවා no risk is stored for one restraint කියලා. කියන්නේ මේ hatred කියන එක පවතින්නේ නැහැ කියන එක. මේක සංගමයේ වෙලා තියෙනවා. එහෙමනම් ඒ කියන්නේ අපි තුල මේ hatred කියන එක, ද්වේෂය කියන එක පවතිනවා කියන එක නේද කියන්නේ සාමාන්‍යයෙන් නැත්තම්. අන්න ඒක නැතිලා මේක නිකන් ස්ටෝ වෙලා වගේ පවතිනවා. අපි ඉන්නේ ඔතනම තමයි. අපි දුක් වෙවි ඉන්නේ මේ ද්වේෂ සහගත ස්වභාවයේ. මේක සංගමයකින් අපි මේක කරනවන් නම් රූපයක් දැකලා මගේ කියලා ගන්නෙ නැත්තම් මම ඒක තෑගි දුන්නයි කියලා හිතන්නකො. ඒ රූපෙ මම තෑගි දුන්නා. මම මේක ගන්නෙ නෑ මේකේ මොකක්වත්. කනින් සද්දයක් මම මේක ගන්නෙ නෑ. මේක කරනවන් නම් මගේ මේ ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති වෙනවනේ. ශික්ෂාපද ටික පිරෙනවා. දැන් මේක මගේ ගන්නවන් නම් මමංකාරය වෙනකොට එහෙමනම් මං කුකුලව මරන්න ඕනේ. මම මේවා ගන්න සිද්ධ වෙනවා මගේ මනසට. මගංකාරය වෙන්න මට මේකේනෝ මේ සබ්බාස්ව සූත්‍රයේ තථාගතයන් වහන්සේ දෙවිනිට පෙන්නන්නේ මේකනේ මේක කළ මේවා කිරීමෙන් මේ ආශ්‍රයයන් කළොත් එහෙම මට ඔක්කෝම මේ අභිජ්ජා කියන ඒවා ඇති වෙනවා. ඒකනේ සංවර කරගන්න කිව්වේ. මේ ඇහැ සංවර කරගත්තේ නැත්නම් මට කැමැති මනාපරමුණ හේතු කොටලා අභිජ්ජා කියන එක ඇති වෙනවා නේද? කවටිස්නස් කියන එක. අභිජ්ජාව කියන එක ලෝභය කියන එක ඇති වෙච්ච ගමන් දන්නවනේ අපි සාකච්ඡා කරානේ දිගටම මේක ග්‍රන්ථ වෙලා මේ ගමන සම්පූර්ණයෙන් යනවා. අමනාපක වරමුණක් ආව නම් මට ව්‍යාපාද සහගත සිතක් ඇති වෙලා මම මේ මනුස්සයත් එක්ක ගැටෙනවා නේද? එතකොට ඉතින් මේ ඔක්කොම පවතිනවා. අපි ඊයේ සාකච්ඡා කළා යම් කිසි කෙනෙකුට කාමච්ඡන්දේ තියෙනවාද එයාට ව්‍යාපාදේ ඇති වෙනවාමයි නීවරණේ වළක්වන්න බෑ. ඒ මොහොතේ නෙමෙයි ඊළඟ මොහොතේ ඇති වෙනවා. මොකද මම මොකකට හරි කැමති හිතන්න මම සුඛ වේදනාවකට කැමති කියලා. ඊළඟ මොහොතේ මට මේ සුඛ වේදනාව ගන්න ඕනි හැබැයි ගන්න විදිහක් නෑ. ආහාරයක් වෙන්න පුළුවන් මේ ආහාරය මට හම්බ වෙන්නේ නැහැ. ස්පර්ශයක් වෙන්න පුළුවන් ඒ ස්පර්ශය මට හම්බ වෙන්නේ නැහැ. තමන් හිතුවට මට ඕනියේ කියලා තමන්ට ඒක හම්බ වෙන්නේ නැහැ. එතකොට ව්‍යාපාදේ නේද ඇති වෙන්නේ. තමන්ට ඕනියකින් අයින් වෙච්ච එකත් එක්කම මේ ව්‍යාපාදේ ඇති වෙනවා. එතකොට ඕනම ආකාරයකට අපිට පේනවා මේ විදිහට බැලුවාම මේ අපි සංවර කරගත්තේ නැත්නම් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉන්ද්‍රිය සංවරය කරගන්නවා නම් ඒ තමන්ට මේ වෛරයක් කියන එකක් පවතින්නේ නැහැ. මොකද මම ගත්ත දෙයක් නැහැනේ. ගත්ත දෙයක් ගන්න දෙයක් නැහැ මගේ කියලා. ඒක නිසා මට දෙයක් ඇති වෙන්නේ නැහැ. මේක නිසා මේ ශික්ෂාපද පිරෙනවා. දැන් බලන්න අපි ටිකකට ඉස්සෙල්ලා කතා කරා නේද යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි කියලා එක. සබ්බාසව සූත්‍රයේ මුලින්ම කතා කළේ ඒකනේ. එතකොට දැන් බලන්න ඒක තමයි හේතුව වෙන්නේ මේක පවත්තන්න. ඔන්න පේනවාද ඒකයි මේකයි සම්බන්ධ වෙන්නේ. එතකොට සබ්බ යෝනිසෝ මනසිකාරය හේතුවෙන් තමයි මට මේක පවත්වන්න පුළුවන් වෙන්නේ සංගමයේ කියන එක. අර චාගාදිත්තාණි මම අතහරින් තියෙන කැමැත්ත ඒක තමයි මට පත්‍ය වශයෙන් තියෙන්නේ. මේක මං ඇති කරගත්ත හේතුව. අපි හේතුවයි ප්‍රත්‍යය ගැන දන්නෝ නේද සාමාන්‍යයෙන්? දන්නේ නැද්ද? ඒ කියන්නේ හේතුවයි ප්‍රත්‍යය අතර වෙනසක් තියෙනවා. හේතුවයි ප්‍රත්‍යය දෙකම එක නෙමෙයි. දැන් අපි ගන්න බීජයක් ගත්තොතින් මේ බීජය මම පැල කරාම අංකුරයක් එනවා නේද? ඒ අංකුරයට මේ බීජය හේතු වෙනවා. හැම අංකුරයකටම මේ බීජය හේතුද? ඒ කියන්නේ අසාධාරණයි නේද? මේක අසාධාරණ කාරණිය. අසාධාරණ කාරණිය හේතුව. හැබැයි මේ හැම වස්තුවකටම පැලවෙنده පොළව සාධාරණ කාරණේ අන්න ඒක තමයි ප්‍රත්‍ය. එතකොට ප්‍රත්‍යයයි හේතුවයි ওই ආකාරයට දෙකක් වෙනවා. හේතුව සමන්ට අයිති ඌ තමන්ගේ කාරණයක්. මම යෝනිසෝ මනසිකාරය කරන නිසා මේක ඇති වෙන්නේ. එතකොට අරක ප්‍රත්‍යක් වෙනවා. අනිවාර්යයෙන්ම යතහැරීම කියන එක චාගාදිත්තානේ ප්‍රත්‍යක් වශයෙන් පවතිනවා. මම මෙහෙම කරනවා නම් මේක නිසා මට ප්‍රඥාදිත්තානේ කියන එක ඇති වෙනවා. මේ ප්‍රඥාදිත්තානේ කියන එක ඇති වෙනකොට දැන් කොහොමද අපි මේක සම්බන්ධ වෙන්නේ? මම මේකට හොඳම දේ තමයි ප්‍රඥාදිත්තානේ කොහොමද අපි වඩන්නේ කියන එක පොඩ්ඩක් බලන්න ඕන. ධාතු විභංග සූත්‍රය මතකයි නේද? ධාතු විභංග සූත්‍රය පෙන්නනවා නේද? මෙන්න පට ධාතු හයක් තියෙනවා. ආපෝ ධාතු, ආයෝ ධාතු, තේජෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු හයක් තියෙනවා. ඒතකොට තථාගතයන් වහන්සේ දේශනා කළා මේ සූත්‍ර දේශනාවේදී මේ ධාතුව පඨවි ධාතුව මම බලනවා මේ මගේ ශරීරයේ තියෙනවා කෙස් ලොම් නිය දත් මස්සම්නහර ඇට ඇට මිදුළු වකුගඩුව හෘදය ආත්මාව දලුම් සිවි ඇලදිව පෙනහැල්ල අතුණු අතුණු බහන් පැසුණු ආහාර නොපැසුණු ආහාර පැසුණු ආහාර අපි ආපහු දෙතිස් කුණපේටමයි මේ යන්නේ නේද? එතකොට මේ කොටසේ පෙන්නනෝ තථාගතයන් වහන්සේ තියෙන තදගතිය තියෙන දේවල්. එතකොට අභ්‍යන්තරයේ තියෙන්නේ තදගතිය තියෙන මේ දේවල්. බාහිරවත් අපිට පේනෝ මේ පොළොවේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නිය තියෙනවා, ආදි වශයෙන් දේවල් තියෙනවා. එතකොට මේකෙත් තියෙන්නේ පඨවි ධාතුව. එතකොට පඨවි ධාතුවේ මේකේ වෙනසක් නැති කියන්නේ හොඳට මතක තියාගන්න මේක හරිය වැදගත් දෙයක්. මේ සංඥාව මම ඇති කරගත්තට පස්සේ මම සාධාරණ කරන්න ඕනේ මේ සංඥාව. නැත්තම් සංඥාව මේ මට විතරයි. එහෙම නැත්තම් අර පුද්ගලයාට විතරයි. මට තියෙන සංඥාව මම ගෙනියන්න ඕනේ හැමෝගෙම. දැන් මගේ ඔළුවේ තියෙන කෙස්, දැන් එළියේ තියෙන කෙස් කියන එක ගත්තාම ඒක මගේ නෙමෙයි කියලා ඕන කෙනෙක් කියනවා නේද? අසූචි ගන්න කවුරුත් කියන්නේ නැහැ අසූචි මගේ කියලා එළියේ තියෙන ඒවා නේද? එතකොට අර කෙස්කහ මගේ නෙමෙයි කියලා හොඳට කෙනෙකුට තේරෙනවා. තේරෙන එක අල්ල ගන්න. ඒක තේරෙන්නේ නැත්නම් කෙස්ගහත් මගේ නෙමෙයි කියලා අසූචි ගන්න. අස් කොමෝඩ් එකට දාපු අසූචි ටික අරගෙන කල්පනා කරන්න මේක මගේද කියලා. කවුරු හරි දාලා තියෙන අසූචි ටිකක් දිහා බැලලා කල්පනා කරන්න මේක මගේද කියන එක. මනස එකපාරටම ගියයි ඒක නම් වගේ නෙමෙයි කියන එක. ගැටුමක් නෑ. ඒ කියන්නේ ඉතින් මේ බල්ලෙක් ඇත කරලා තියෙනවා මං ගන්නේ නෑ මේක මගේ කියලා නේ. දැන් බලන්න අර දුර්වල වූ, ඒ කියන්නේ වැඩිය මේකක් නැති මේ ඉන්සිග්නිෆිකන්ට් කියන එකයි මේ කියන්නේ. අන්න ඒ වාග්ගේ වස්තුවක් ගෙරේ ගත්තාම අපිට පේනවා අපේ සිත විඥාණයෙම දැනුම් දෙනවා මේක තමන්ගේ නෙමෙයි කියලා. ඒක අපේ ගතිය. අර ලොකු දෙයක් තමයි මනාපෝ මට හුඟාක්ම හැදිට මම හොඳයි කියලා ගත්ත දේවල් සම්බන්ධයෙන් තමයි මට ඇති වෙන්නේ මේක වටිනවා මේක මගේ කියලා. අර අසූචි වල සංකල්පය තමන් ගන්නව හොඳට ඒක මගේ නෙමෙයි කියන එක විඥානයත් පිළිගන්නව මමත් පිළිගන්නව ඔක්කොම පිළිගැනීමක් තියෙනවා. ඒක අරගෙන එහෙමනම් දැන් කල්පනා කරනවා මේ පිට තියෙන දේ මගේ නෙවෙයි නම් මේක පටවිය නම් මේ ඇඟේ ඇතුලේ තියෙන අසූචිත් මගේ නෙමෙයි. කවුරුත් අකමැති වෙන්නේ ඕක කියන්න. ආක දාන දෙයක් නේ. ඒකට දැන් පටවියයි කියන අදහසයි මේ ගත්තේ. අරක මගේ නෙමෙයි මේකත් මගේ නෙමෙයි. දැන් ඕක දිගේ යන්න ඉතුරු හරියට අපි උදේ බැලුවානි කෙස් වල ඉඳන් මෙතෙන්ට එනකම් නේද? එහෙනම් මේක දිගේ දිගේ ගියාම අන්තිමට උඩටම යනවා. කෙස් ලොම් අදම්මන අර ඒ ඔක්කෝම අර සංඥාවයි. හැබැයි අපි පවත්වන්නේ අරක මගේ නෙමෙයි මේක පටවිය මේ ඇඟ ඇතුලේ තියෙන හැම දෙෙම මේ විදියට මගේ නෙමෙයි කියන සංඥාවට නෝ යනවා. මගේ කියන කතාවක් කවුරුවත් කියන්නේ පොඩක් දුර යනකොට ඉතින් පොඩක් අමතකුණු තියෙන වර සංඥාව ආවම මතක් කරගන්න. මේක මගේ නෙමෙයි මම ඒක පිළිගන්නවා. ඇතුලේ තියෙන අසෝචි මගේ නෙමෙයි මම ඒක පිළිගන්නවා. එළියේ තියෙන මුත්‍රා මගේ නෙමෙයි ඒක මම පිළිගන්නවා. මේ විදියට ආපෝ තේජෝ වායු පඨවි මේ හතරම සම්බන්ධයෙන් තමට යන්න පුළුවන්. තව ටිකක් වඩලා තියෙන අය ආකාශ ධාතුවත් ගන්න පුළුවන්. ඕකටත් අපි ඇලිලා තියෙන්නේ. හොඳට කල්පනා කරන්න ආකාශ ධාතුව කියන එක අපි සාමාන්‍යයෙන් හිතනවා මේ මං ආකාශයට නම් ඇලිලා නැහැ කියලා. එහෙම නේද උඹ දෙනෙක් හිතාගෙන ඉන්නේ. දැන් gedara තියනව නේද කාමරයක්. ඔය කාමරයට කවුරු හරි පෙට්ටි ගෙනලා පුරවනවට කැමතිද? නැහැ නේද? ඔෆිස් එකේ තියෙනකොට ඔෆිස් එකේ කවුරු හරි මේ මේස පෙට්ටි අරන්මනම් හිතෙන්ට ගෙනත් දානවට කැමතිද? නැහැ. ඇයි ඒ? මුකුත් ගත්තේ නැහැ නේද? මුගලයා ගත්තේ ආකාශ ධාතු විතරයි. එතකොට එහෙනම් අපිට පේනවා අපි ආකාශ ධාතුවත් ඇලිලයි කියලා. පුදුම ඇලිල්ලක් තියෙනවා. Taman දන්නේ නැහැ කොච්චර ඇලිලද කියලා. ගෙයක් ගන්නකොට හිතන්නේ කොහොමද? ලොකු ගෙයක්. හොඳට ඉඩ තියෙන ගෙයක්. එහෙමනේ හිතන්නේ නේද? මොකකටද ඇල්ලලා තියෙන්නේ? මොකද්ද ගත්තේ? ඔය සරියුත් මහරහතන් වහන්සේ පෙන්නනවා මේ 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 ස්පේස් එක කියන එක මේ ආකාශය කියන ඉඩ තියෙනවා. මේකට මේ ලී කෑලි අමුණුලා මේ වහලක් ගාලා මෙහෙම කරලා ඊට පස්සේ මේක කියනවා ගෙයයි කියලා. ඕකනේ අපි කියන්නේ නේද? එතකොට මේ ස්පේස් එක තමයි ඔයගොල්ලෝ සල්ලි දීලා ගන්නෙ. කොච්චර ඇලිලා තියෙනවද කියලා බලන්න. ඉඩම ගන්නකොට ටිකක් ලොකුවට ගන්න ඕනේ. මොකක්ද ඇලිලා තියෙන්නේ? හැබැයි Taman ඉන්නේ නම් කාමරේ ඇඳ අඩි කීපයද බුදිය ගන්නේ ඕකේ නේද? බහින්නේ මෙච්චරයි. බලන්න බුදුහාමුදුරුවෝ කුටි හැම ගත්තාම ඔය ඉන්දියාවේ ගියේ කට්ටිය එහෙම දන්නවා ඇති. ඒ වගේ හරි පොඩි කුටි තියෙන්නේ. ඒ විනියෙම දිය නීම කරලා තියෙනවනේ හදන්න බෑයි කියලා ඒ ලොකුට. ලොකු කාමර බෑ. ඒක හදන්න පුළුවන් ගේන්නේ, ඒ කියන්නේ ආමුදුරමක් ඒක හදනවා නම්, මේව කරනවා නම් හදන්න පුළුවන්. ඒ ප්‍රමාණයේ තියෙනවා මේ ඇඳක් යන්තම් තියාගන්න පුළුවන්, කකුල් දෙක පල්ලෙහාට දාන්න පුළුවන්. මේ පොඩි ඉඩක් විතරයි තියෙන්නේ. එච්චරයි කාමරේ කියන්නේ. එතකොට අපි බලන්න අපි ඒකටත් ඇලිලා තියෙනවා. ආකාශ ධාතුවට. ඊළඟට විඥාන ධාතුව කියලා එකකුත් තියෙනවා. විඥාන ධාතුවත් දැන් අපි විඥානීය ගැන හුඟක් සාකච්ඡා කළා නේද? එතකොට දැන් මේවා හයටම අපි ඇල්ලලා තියෙනවා. දැන් අපි අර සංඥාව දිගටම පවත්වනවා. මේක මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා අපිට අපි පටවියට බැලුවා. එතකොට ආපෝ ධාතුව අපි මුත්‍රා කියන එක මගේ නෙමෙයි, එළියේ තියෙන මුත්‍රා මගේ නෙමෙයි, ඇතුළේ තියෙන එක මගේ නෙමෙයි. හැබැයි ඒක භාවිතා කරනකොට කල්පනා කරන්න මේ එළිය මුත්‍රා ඇතුලේ මුත්‍රා කියන එක විතරක් නෙමෙයි, ජලාශ තියෙනවානේ. එන්න ජලාශයේ තියෙන වතුර දැත්තාම ඒකත් මගේ නෙමෙයි. දැන් ඉතින් ටිකක් වෙලා ගියාම ඉතින් අපි දිය ඇලිය බලන්න යනවා නේද? අන්න එතකොට කල්පනා කරන්න ඕනේ දිය ඇල්ලා කියන එකත් ඒකත් මුත්‍රා වගිරෙනවා වගේ මේකත් මගේ නෙමෙයි කියලා. මොකද මම මෙතන මුත්‍රා කියන එකට ආපෝ ධාතුව කියලා අර කල්ල ගත්තොත් මේක හරි ලස්සනයි කියලා. ඒ කියන්නේ මම ආපහු ආපෝ ධාතුවට ඇලෙනවා. එතකොට බලන්න අයින් කරනකොට මේ භාවනා කරන මොහොත ගැන මම මේ කියන්නේ. අයින් කරනකොට මනසෙන් මේක සම්පූර්ණයෙන්ම අයින් කරගෙන යන්න ඕනේ. එකක්වත් ඉතුරු වෙන්න බෑ. දියල්ලක්වත් බලපු දෙයක්වත් ඒක නිසා ඇති වුණා වූ සරසංකප්පයන් තියෙනවනේ, ඒක ගැන හිතන්න වෙලා තියෙන දේවල්. ඒව එකක්වත් තියෙන්න බෑ මේකේ ධාතු වශයෙන් කියලා. මේක අයින් කරගෙන යන්නට ඕනේ. එතකොට ඒ වගේම මේ වාතය උඩට යනවා, පහළට යනවා. එතකොට ඒක මගේ නෙමෙයි කියලා ගන්නවා. බාහිරව තියෙන ඒ වායෝ ධාතුවත් මගේ නෙමෙයි. මේ එළිය හුණ ගහනවා, ඒක මගේ කියලා කවුරුවත් කියන්නේ නැහැනේ. ඒ වගේම මේ ඇතුළ. හැබැයි හොඳට කල්පනා කරන්න, හුස්ම අදිනවා, පිට කරනවා. මට ඔක්සිජන් ඕනී කියනවා නේද? එතකොට ඒ වගේ ඒකටත් අපි කොච්චර ඇලිලා තියනවද? මේකත් අල්ලගෙන ඉන්නවා. හුස්ම මරණයටපත් වෙන පුද්ගලයා පණ ඇද ඇද ඒක අදිනවනේ කොහොම හරි නේද? එතකොට ඒ ධාතුව ඊළඟට බලන්න මේ අපේ ශරීරයේ උෂ්ණත්වය. අපි මේකට හරියට සලකනවා. ඒකනේ අපි හීටර්ස් දානවා, මේ එයා කන්ඩිෂන් දානවා, ඒවා කර කර නේද? මේක මේ ශරීරයේ උෂ්ණත්වය. ඒතර මේකේ පවත්වන මේ තේජෝ ධාතුව බාහිර වේවා, අභ්‍යන්තර වේවා. එළිය බුෂ් ෆයර් එකක් තියෙනවා නම් අපි දන්නේ නැහැ නේ ඕක මගේ කියලා. මේ ඇතුලේ තියෙන උෂ්ණත්වය අපේ කියලා දන්න හොඳ නැහැ. අපි එහෙම දන්නවද අපේ කියලා උෂ්ණත්වය කියන එක? දන්නව හරියට ගන්නව නේද? සීතල වෙලාවට එහෙම හරි බයයි. ඉතින් මේක පිරව ගන්නවා, මේක ඇති වෙන්නේ නෑ කියලා මේක ආරක්ෂා කරන්න ඒ තරම් අපි මේකට ඇලිලා තියෙනවා. එතකොට දැන් ඒ වගේම අපේ තියෙනවා මේ නාසයේ ඉඩ තියෙනවා, කටේ ඉඩ තියෙනවා. අපිට පේනවා මේ ස්පේස් එක කියන එක. බාහිරවත් අර්ථ තියෙනවා. එතකොට ඒකත් මගේ නෙමෙයි කියන එක සමාන කරලා බලන්නේ. එළියේ මේ ඇතුලේ තියෙන එකට නම් මගේ කියලා හැඟීම තියෙනවා. එළිය තියෙන එකට සමාන කරාම ඇතුලේ තියෙන එක එළිය තියෙන එක මගේ නෙමෙයි කියලා මනස පිළිගන්නවලා ඒක භාවිතා කරනවා ඇතුලට. ඒ කියන්නේ එකම සංඥාව ගෙනියන්නට ඕනි හැම පැත්තේ. මන්නේ ඒකයි සංඥාව සමාන කරන්නට ඕනි. මේක තමයි අර විශාල කරනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. ඒ කියන්නේ ඔය හරක්කමක් අරගෙන හරක්කමේ රැලි තියෙනවනේ. හරක්කමේ රැලි හැම තියෙනව නේද? ඕක අපි උල් 100කින් අල්ලලා ඇද්දොත් මොකද වෙන්නේ? තනීතර රබාන වගේ අර හොඳට සිවුම් වෙලා ඉනවනේ රැලි මුකුත් නැතුව නේද? ඒ වගේ මේ පෘථුවියේ තියෙනව නේද උස තැන් තියෙනවා, පහත තැන් තියෙනවා. එතකොට මේ උස තැන් පහත තැන් කියලා අපි පෙලක්කයි කඳු වලට කැමති. පෙලක්කයි ඒ පල්ලෙහා තැනට කැමති. ඒ එකක්වත් තමන්ගේ මනසේ පවත්තන්නේ පටවියයි කියලා. මේක තනීතර රබාන වගේ මේක පටවිය විතරයි කියන සංඥාවට ගෙනියන්න ඕන. මේක කරනවා නම් එතනම සිත හරියට විශාල වෙනවා. දැන් ඊළඟට මේකෙන් පෙන්වන්නේ මෙතෙන්දී මම නෙමෙයි මගේ නෙමෙයි කියන එකනේ කරන්නේ. මෙහෙම කරාම මොකද වෙන්නේ? මේක නිසා මට මේ ප්‍රඥා දිට්ඨාණිය කියන එක ඇති වෙනවා. ප්‍රඥා දිට්ඨාණිය ඇති වුණාම මේ යථාභූත ඥාන යථාභූත දස්සනිය කියන එක පච්චය කියලා කියනවා. ඒක තමයි තමන්ගේ කන්ඩිෂන් එක මේකෙන් මේ ප්‍රත්‍ය වශයෙන් තියෙන්නේ නෝකයි. මම නෙමේ මගේ නෙමේ කියන එක තමයි ප්‍රත්‍ය වෙන්නේ මේ මේ මෙතෙන්ට යන්න. යථාභූත ඥානිය කියලා කියන්නේ මම දැනගත්තා මේක මම නෙමේ කියලා. දැන් මාළයිය කිව්වේ අර මේක සකස් කරන දෙයක් කියලා. සංස්කාරයක් කියලා සකස් කරන දෙයක් කියලා එමිනවනේ. දැන් මේ විදිහට මේ මනසෙන් ඉන්න ඕනේ මේක තමන් දැනගන්න ඕනේ මේක සකස් කරන දෙයක් විතරයි කියන එක. දැන් මේක භාවිතා කරාම අපි යනවා මෙතෙන්ට. එතෙන්දි පෙන්නනවා තථාගතයන් වහන්සේ කුසලෝච ජහාති පාපකම් කියලා. දක්ෂ වූයේ පව දුරදනවා. දක්ෂණම් පව දුරවන මොකද්ද දක්ෂතාවය? දක්ෂතාවය තමයි මේක මම නෙමෙයි මගේ නෙමෙයි කියලා මේ පුද්ගලයා දැන ගැනීම. දර්ශනයක් ඇති වුණා එයාට මෙන්න මේකයි කියලා. මේක තමයි මේ දක්ෂතාවය කියන එක ඇති වුණේ. දැන් එතකොට එහෙනම් පාපේ හැටියට තියෙන්නේ එහෙනම් මමයි කියලා ගන්න එකම තමයි පාප කර්මය කියන එක තියෙන්නේ. එතකොට දැන් මේ මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ මේ ලෝකයේ මේ ආදීනව දර්ශනීය කියන එක මේ දැකීමෙන් නේද? මේ ලෝකයේ තියෙනා වූ මේ අපිට ඇහැට පේනා වූ කාන්තාවක් වේවා පුරුෂයෙක් වේවා මේ මිනිස්සයා මේ දෙතිස් කුණපෙයි අසූචි ගොඩයි කියන ආදී වශයෙන් දකිනවා. ඒ වගේම මේ සත්‍යය වයසට යනවා. අර අවුරුදු 16 කාන්තාව වයසට ගියා වගේ වයසට ගිහිල්ලා හැරමිටිය අරගෙන අර අපි මුලින් කරපු භාවනාවේ වටික කොහොම දැන් එනවා. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය මෙන්න මේ தත්ත්වයේ දුක් මේ දුක්ක දෝමනස්යන් ඇති වෙන එක, ළඩ වෙන එක ඔක්කොම ටික මෙතෙන්දි සම්බන්ධ වෙනවා. ඒක දැකීමෙන් තමයි අපිට මේක කරන්න පුළුවන් වෙන්නේ. ආදීනවේ දකින්නම් කිසි කෙනෙක් කිසි දෙයක් අතහරින්නේ නැහැ. ආදීනවේ දකින්න නැත්නම් අපි කැමති මේක අල්ලගෙන ඉන්න හොඳට මතක තියාගන්න. යමක ආදීනිය දකින්න නැත්නම් මම කැමති ඒක අපේ ගෙදර තියාගෙන ඉන්න. මගේ මනස තියාගෙන ඉන්න කැමති. මගේ ආවාසය කරගෙන ඉන්න මම කැමති. ආදීනිය දකින්නවා නම් මම මේක කැඩෙනවා, බිඳිනවා, නැති වෙනවා, ජරා වෙනවා, අසූචි ගොඩක් තමයි මම ගෙනත් තියාගෙන ඉන්නේ කියලා දන්නවනම් ඒ කියන්නේ අසුබේ අසුබය කියන එක අසුබ වශයෙන් දන්නවනම් අන්න ඒ පුද්ගලයාට ඒක අතහරින්න පුළුවන් වෙනවා. නැත්නම් අපි සුබයි කියනකොට අපි අල්ල ගන්නවා. සුඛයි කියනකොට අල්ල ගන්නවා. දැන් මෙහෙම කරනවා නම් අපිට පුළුවන් මේ ඒ තමයි කුසලෝ ජහාති පාපකම්. දැන් මගේ මනස ටිකක් හොඳයි. මේ தත්ත්වයට ඇත්තම කියනවා නම් සත්‍ය වශයෙන්ම රහතන් වහන්සේ පෙන්නනවා මෙතන ඉන්නේ හරියටම මාර්ගචිත්ත මාර්ගඵල තියෙන පුද්ගලයා. මෙතෙන්ට හරියටම ඇවිල්ලා ඉන්නේ. හුඟ දෙනෙක් ඒ කියන්නේ එතනින් පෙර කට්ටිය මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනවා මෙතන ඉන්නේ අර පුද්ගලයා. ඒ කියන්නේ මේ දදතු පුඤ්ඤම් පවද්දති සංයමතු වේරම් නැචීති ඔය දෙක හරියට භාවිතා කරනවා නම් රහතන් වහන්සේ ඇප වෙනවා ඕගලන්ට සමාධිය හම්බ වෙනවායි කියලා. මේ පළවෙනි කාරණා දෙක කරනවා නම් මේ පළවෙනි කාරණා දෙක කරනවා කියලා කියන්නේ තමන් ඇත්තම කියනවා නම් මේ පානගාතේ අදින්නාදානේ ඒ කාරණා ටික අයින් කර ගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ට සීලය තියෙන්නට ඕනේ. සීලය තමන් පවත් ගන්න පුළුවන් තරම් සීලය පවත් ගන්නට ඕනේ. ඉන්ද්‍රියන් සංවර කරගන්නට ඕන. තමන්ගේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය ඒවා ටික සංවර කරගන්නේ නැතුව මට බෑනේ මේ සංවර සංයමතෝ විරන්න චීති කියන්නේ. මේක කරන්න පුළුවන් හරි හොඳ දෙයක් රහතන් වහන්සේ පෙන්නවා. මොකද්ද කරන්න තියෙන්නේ? තමන්ගේ ගෙවල් වල ඉන්නව නේද කට්ටිය? කාන්තාවකට පුරුෂයෙක් පුරුෂයෙකුට කාන්තාවක් තියෙනවා ඉන්නව නේද? ළමයි ඉන්නව නේද? රහතන් වහන්සේ කියනවා ඒ අයට තියෙන ලෝභය තණ්හාව කියන එක ආලය කියන එක අයින් කරන්න. ළමයි වේවා, හස්බන්ඩ් වේවා, වයිෆ් වේවා ආලය අයින් කරන්න. කරුණාව පවත්තන්න. තමන්ගේ කරුණාව තියෙනවනේ. ළමයෙක් වෙනුවෙන් යමක් කළ යුතු දේ තියෙනවද? ඒ දේ කරන්න. ආලය තියාගන්න එපා. ආලය අයින් කරනවා නම් කරුණාව පවත්තන නම් ඕගොල්ලෝ මේ පළවෙනි කියන දෙවෙනි එකට එනවා. ආලය තියෙනවා නම් මේ 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 දෙවෙනි එකට එන්න බෑ. දෙවෙනි කොටුවට එන්න බෑ. මොකද ඒක ආලය නිසා මං ඒ කියන්නේ අර මනුස්සයා දැක්කහම මගේ ඇලීම තියෙනවනේ. මං කොහොමද ඉන්ද්‍රිය සංවරම අභිජ්ජාව කියන එක ඇති වෙනවා. එකක් පත් වුණා නම් ඉතුරු අට ඔක්කොම ටික එනවනේ. අන්න ඒකයි වැරද්ද. අභිජ්ජාව කියන එක හොඳට මතක තියාගන්න. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා ඒකේ තියෙන එකක් මේක. වැරදි අට මගේ තියෙන එක. ආලයයන් කරපු ගමන් ප්‍රශ්නයක් මම නවී කියන අයිඩියා එක අයින් කරන්න ඕනි. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙන්නේත් නැහැ මේ මිනිස්යාගෙන් මේ දේ ලැබෙයි, මේ ස්පර්ශය ලැබෙයි, මේ දේවල් ආදි වශයෙන් එහෙම දෙයක් පැතීමක් කල්පනා කිරීමක් මුකුත් ඇත්තේ නැහැ. එතකොට ගැටෙන්නෙත් නැහැ. අන්තිමට ගත්තාම කරුණාව තියෙනවා මිනිස්යාට දුන්නා. හුඟක් වෙලාවට ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඕගොල්ලෝ යමක් කිව්වොත් තව කෙනෙකුට ඒ පුද්ගලයා අහන්න නැත්තම් ඒක එයාගේ වැඩක්. අපේ වැරද්ද වෙලා තියෙන්නේ ඒ මිනිහයාට කියලා අපි තුන් ළමයිකට කියන පුතා ගණන් හදන්න කියලා. ගණන් හදන්න කිව්වට පස්සේ දැන් මමගේ ගණන් හදන්න කිව්ව එක හොඳයි. මේ ළමයාගේ දිනුනොත්. ඊට පස්සේ එයා ගණන් හදලා උත්තරේ ඉරිකෑලි දෙක ගහලා ගෙනත් පෙන්නකන් තමන්ගේ මනසෙන් අල්ලගෙන ඉන්නව නේද? මේ සාමාන්‍ය තරුණ කට්ටියට තේරෙනවා මේක එහෙම දෙයක් තමන් කරනවායි කියන එක. වයසට ගිය කට්ටිය නම් මේක ප්‍රශ්නයක් නෑ. මොකද ਉਹ අමතකත් වෙලා ගිහිල්ලා. ඉස්සර පොඩි කාලේ ළමයා ගාන හදලා ඉරි දෙකක් ගහලා ගෙනත් දෙන්න ඕනේ නේද? උත්තරේට තමයි. අන්න එතකොට තමයි ඉතින් මේක දෙන්නේ අන්න හොඳ පුතා කියලා අපි කියනවා. එතකොට අපි මේ ප්‍රතිඵලයට ඇලෙනවා. ඔන්න ඕකයි වැරද්ද. ප්‍රතිඵලයට ඇලෙන්නේ නැත්තම් අපිට කිසිම ආකාරයකින් ප්‍රශ්නයක් නෑ. තථාගතයන් වහන්සේ කියන්නේ තථාගතයන් වහන්සේ මේ අනිත් අයට පාර පෙන්නන පුද්ගලයා විතරයි. ඒ අය ඒක භාවිතා කරනවද නැද්ද කියන එක ඒ අයගේ වැඩක්. තථාගතයන් වහන්සේ අර පුද්ගලගේ ප්‍රතිඵලයට ඇලෙන්නේ නැහැ. අපි කරන්නේ අපි සිල් ගත්තනම් අපි සීලය අරගෙන සීලේ ප්‍රතිඵලයට ඇලෙනවා. දානයක් දුන්නනම් දානය දීලා දානීය ප්‍රතිඵලයට ඇලෙනවා. කරන හැමදේම කාට හරි වචනයක් කියලා අපි තුන් බණ ටිකක් කියනවායි කියලා බණ ටිකක් කියලා ඊට පස්සේ අපි කල්පනා කරනවා මේ මනුස්සයා මේකෙන් මේක ගණීවි කියලා. ඒකේ ප්‍රතිඵලයට අපි ඇලෙනවා. ඒ නිසා අපිමයි දුක් විඳින්නේ. කරුණාව තියෙනවා තමන් එයාට කිව්වා තමන්ට කැමති දෙයක් ඒක එයා කරගත්තා. එයා නොකලයි කියලා මම ඒකට ගැටෙන්නේ නැහැ. අන්න ඒ විදිහට බලන්න මනස පවත්නවා නම් කොච්චර සාමකාමී වෙනවද කියලා තමන්ගේ මනසයි මේ සාමකාමී කරගන්නේ. gederai සාමකාමී වෙන එක යම් ආකාරයක සිද්ධ වෙවි. තමන්ගේ මනස සාමකාමී ඒක නිසා භාවනා කරන්න ගියාම සමාධිය හොඳට වැඩෙනවා. එතකොට දැන් මේ විදිහට ආවහම අපිට දදතෝ පුඤ්ඤං පවද්දති සංයමතෝ වේරන්න චීයති. දැන් අපි මෙතනින් ගිහිල්ලා ප්‍රඥා දිට්ඨානිය හරහා කුසලෝච ජහාති පාපකම් කියලා මම මෙතෙන්ට ආවා. හොඳටම බලන්න මෙතෙන්දි මම මමංකාරය තමයි පහ කර කර ඉන්නේ. මගේ නෙමෙයි කියන කතාව මම මෙතෙන්ට ආවේ කොහොමද? ප්‍රඥා දිට්ඨානිය. ප්‍රඥා දිට්ඨානිදි කිව්වේ මොකද්ද? මේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු මේකම ධාතුවක්වත් මගේ නෙමෙයි. මේ හැදිලා තියෙන සම්පූර්ණ දේ මගේ නෙමෙයි කියන එකයි මම කිව්වේ. මගේ නෙමෙයි කියකිය මම මෙතෙන්ට ඇවිල්ලා මගේ හැදිච්ච විඥානේ එහෙනම් මේ මගේ නෙමෙයි කියන ගතිය තියෙනවා. ඒ ගතිය තියෙන විඥාණයට පුළුවන්කම තියෙනවා එයා දක්ෂයි ඒ විඥාණය මේ පාපය කියන එක අයින් කරන්න. මෙතන තියෙන පාප කර්මයන් දැන් ඕගොල්ලෝ බැලුවොතින් එහෙම අර කලින් ඩයග්‍රෑම් එකත් එක්ක ඔතන ඔය මේ ක්ලේශ ධර්මයන් එක ගත්තාම ඔය මක්කේ එහෙම තියෙනව නේද ඔතන? මක්කේ තියෙනවා, ඊළඟට මේ මුරුදු නැති ගතිය තියෙනවා. ඒ වගේ දේවල් ඔක්කොම මෙතනින් අයින් වෙනවා. එතන තියෙන කුණු ටික එතන සුද්ධ වෙනවා. හරියටම අපි මේ පද හතරක් පහක් යනකොට අපි මෙතෙන්ට ඇවිල්ලා බලන්න බොහොම කෙටි ක්‍රමයකට මේක එන්න පුළුවන් මේ විදිහට ගත්තාම. මේක ඇති වුණාට පස්සේ මෙයා දැන් පාපයන් දුරු කරනවා. දැන් බලන්න ওই ඩයග්‍රෑම් එකේ ඕක මේ චාගාදිත්තානි ආපහු ස්පර්ශ කරමින් තමයි යන්නේ. දැන් මං අතහරින්න කැමති මං මමංකාරය කරපු මිනිස්සයා මමංකාරයේ සහිත වූ දේවල් අතහැරිමින් මං ගමන් කරන්න කැමති. මම අයින් කරගන්න කැමති. එතින්දි මම යනවා සත්‍යාදිත්තාණයට. එහෙම කරගෙන මම යන්නේ කොතෙන්ද? සත්‍යාදිත්තාණයට. සත්‍යාදිත්තාණයේදී මම මොකද්ද කියන්නේ? සත්‍යාදිත්තාණයේදී මම කියනවා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් මෝසා මෝස ධර්මය නිර්වාණය විතරයි සත්‍ය ධර්මය කියන එක. අපි අද භාවනාවේදී ආවනේ ඔය විදිහට නේද සාකච්ඡා කරගෙන එනකොට ඔන්න දැන් සත්‍යාදිත්තාණයට ආවා. එතකොට ආපහු දැන් දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාණයෙන් දැන් ආපු පාරට අපි ඇවිල්ලා නේද? දැන් බලන්න මේක මේ පාරවල් හරහා ඔක්කොගෙන් යනවනේ. මේ ගාතාව දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාණයෙන් තිනේවා තිනවා. ඊළඟට දුක්ඛ ප්‍රතිපදා කිප්පා විඤ්ඤාණයෙන් තින දේවල් තිනවා. ඒකෙන් පහ කරගෙන ගිහිල්ලා මම ප්‍රඥා දිට්ඨානිය මම ආපහු ඇවිල්ලා තියෙනවා මේ දෙක මැත්තේට. ඒ කියන්නේ සුඛ ප්‍රතිපදා පැත්තට ඇවිල්ලා තියෙනවා නේද?
සුඛපටිපදා පැත්තට ගිහිල්ලා දැන් මං ආපහු එනවා සත්‍යදිට්ඨානෙට. දැන් නිකන් අපිට පේනවා නිකන් ගැටයක් හැදිලා ඉවරයි කියලා නේද? ධම්මාකාරෝ ගැටයක් හැදිලා තියෙනවා. ඇත්තම ගැටයක් හැදුණා නෙමෙයි, තිබිච්ච ගැටයක් ලෙහුණා. මේක ගැටේ මම පෙන්නන්න තව ටිකක් වෙලා යනකොට මේක අනිත් පැත්තට ගැටේ හැදෙන හැටි. මෙහෙම ආවට පස්සේ මේ සත්‍යදිට්ඨානිය කියන එක නිසා සත්‍යදිට්ඨානියෙන් අපි ආපහු චාගදිට්ඨානිය ස්පර්ශ කරමින් තමයි අපි යන්නේ මේ රාග දෝෂ මෝහ ක්යාස නිබ්බුතෝති කියන එකට. ඇයි මම චාගදිට්ඨානිය හරහා යන්නේ? සත්‍යදිට්ඨානිදි මම දැක්කා මේ ලෝකේ තියෙන ඔක්කෝ මුසාවල්. මම මෙච්චර කාලයක් හොඳයි සුඛයි කියලා සුබයි කියලා අල්ලගෙන හිටපු දේවල් කිසිම පළක් නැහැ. මේව සකස් කරලා ඇති වැඩක් නැහැ. මම මේකෙන් අයින් වෙනවා, මේ නිර්වාණය කියලා එකක් තියෙනවා, මම මේකට යනවායි කියලා මම මේව තෑගි දෙනවා. මංගෙ ළඟ තියෙන ලෝභ දෝෂ මොහ කොම තෑගි දෙනවා. ගන්න කෙනෙක් නැහැ. තමන්ගේ ශරීරයෙන්, තමන්ගේ මනසෙන් තමන් මේක අතහරිනවා. ලෝභයේ දෝෂයේ මොහේ මමම අතහරිනවා. මේක අතහරිමින් මම දැන් යනවා. ඒක නිසා මේ රාග දෝෂ මෝහකය සනිබ්බතෝති කියන එකට, ඒ කියන්නේ මංගේ සම්පූර්ණයෙන් මේ රාගේ දෝෂේ මෝහේ කියනව සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් මම යනවායි කියන එක තැනට එනවා. මේක එනකොට මේ පාරේ දීලා තියෙනව නේද මේ හේතුයි ප්‍රත්‍යය කියලා දෙකක්. ඉංග්‍රීසි භාෂාවෙන් හැබැයි ලියලා තියෙන්නේ, එතන දීලා තියෙන්නේ මොකද්ද? තව කෙනෙක්ගෙන් අහනවා කියන එකයි. පරතෝෂ ගෝසෝ කියලා කියනව නේද? තව කෙනෙක්ගෙන් අහනවා. කාගෙන් අහලාද? තථාගතයන් වහන්සේගෙන්. තථාගතයන් වහන්සේ තමයි අපිට මේවා කිව්වේ. දේශනා කළා මේ විදිහට. යෝනිසෝ මනසිකාරය අපේ දිහකට ඇතුල් වුණානේ මුලින්ම නේද? අර අපි බැලුවානේ සම්මෙතෝ වේරන් නැචීති කියනකොට යෝනිසෝ මනසිකාරයෙන් මම එතෙන්ට ඇතුල් වුණේ. දැන් මේ ගුණයන් ඔක්කොම මගේ විඥාණී ඇතිවි තියෙනවා. එතකොට දැන් යෝනිසෝ මනසිකාරයෙන් මේ ලේලා තියෙනවා මේ තමන්ගේ ඇතුළත කියලා. අන්න ඒක හරි වැදගත්. යෝනිසෝ මනසකාරය කියන එක යෝනිසෝ මනසකාරයේ ඇතුළත කියලා දාලා තියෙනවා නේද? Attention in oneself කියලා තියෙනවා. මේ මොකද්ද මේ යෝනිසෝ මනසකාරයේ ඇතුළත භාවිතා කරයි කියලා කියන්නේ? යෝනිසෝ මනසකාරයේ ඇතුළත භාවිතා කරලායි කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ කාමයේ තියෙනවානේ. මේ කාමය අපි ඇතුළට දවුවාම මට තියෙනවා මේ මම මගේ මම මමංකාරයක් ඇති වෙනවා නේද? බාහිරට ඇති වුණා මගේ ওই දෘෂ්ටියින් ඇති වෙනවා බාහිර වස්තුන් සම්බන්ධයෙන්. එතකොට දැන් මේ ඇතුළත මගේ තියෙනවනේ. මගේ දැන් මේ වෙනකොට මම හුඟා පිරිසුදුයි. මගේ දැන් රාගය ඒ පැත්ත අයින් කරගන්න මම මේක ගිහිල්ලා තියෙනවා. දැන් මේ මමංකාරයේ යම් කිසි ආකාරයකට ඉතුරු වෙලා තියෙනවද? ඉතුරු වෙලා මේ හරිම ගැඹුරුයි. මේ ඒ ඇති වෙලා තියෙන දේවල් ඔක්කොම මම අයින් කරගෙන යන්න මගේ කැමැතිය තියෙන. ඇත්තෙම කියනවා නම් මේ ධර්ම ධාතුවයි මන ආයතනයයි කියන දෙක අනුව තමයි මෙතන තියෙන්නේ. ධර්ම ධාතු මන ආයතන ඔක්කොම මේ ඇතුලේ තියෙන දේවල් නේද? එතකොට මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියංගෙන් තමයි අපි මුලින් අර මම නෙවෙයි මගේ නෙවෙයි කියලා එහෙම ගියේ. දැන් මං තවත් පිරිසුදු වෙලා මම සංඥාවක්වත් ගන්නෙ නෑ මගේ කියලා. සංස්කාරයක් ගන්නෙ නෑ මගේ කියලා. දෙන් විඥානයක් ගන්න. ඒ ඔක්කොම මයින් කරගන්න මම කැමති ඇතුළේ සකස් කරන දේවල්. ඊළඟට මේ පාර තියෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. අරියට මග තමයි එතන මේ පාත් එක හැටියට තියෙන්නේ. ඒව තමයි මේ හේතුපත්‍ය වෙන්නේ. එතකොට මෙතෙන්දි පෙන්නවා රාග දෝෂ මෝහක් යාස නිබ්බතෝති කියලා. මෙහෙම කරහම මොකද වෙන්නේ? මම එනවා උපසමාදිට්ඨාණයට. උපසමාදිට්ඨාණයේදී මම සැලෙන්නේ නැහැ. මගේ සම්පූර්ණ කාමනස් එක කියන එක තියෙනවා. රාගයෙන් මම සැලෙන්නේත් නැහැ, ද්වේෂයෙන් සැලෙන්නේත් නැහැ, මෝහයෙන් සැලෙන්නේත් නැහැ. බලන්න මේ පොඩි ගාතාව කොච්චර දුරකට ගෙනියනවද කියලා අපි වනේද? වටේට කරකෝල ගෙනියනවා. එතකොට මේක භාවනාවට කෙලින්ම භාවිතා කරන්න පුළුවන්. ওই දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාණ භාවිතා කරපු පුද්ගලයාට ඒක පොඩ්ඩක් පහලට ගිහිල්ලා තියෙනවා නම් මේ ගාතාවෙන් පටන් ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ප්‍රීතියක් ඇති වුණාම දදතෝ පුඤ්ඤම් පවද්දති කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මුසාවාද පරුසාවාච කරන්නේ නැහැ කිව්වම ආපහු මට මෙතෙන්ට එන්න පුළුවන්. බලන්න කොච්චර ධර්මයේ මේ තථාගතයන් වහන්සේ කොච්චර පෙන්නලා තියෙනවද මේ ධර්මයේ දුක නැති කරගන්න විවිධාකාරයෙන් නේද? විවිධාකාරයෙන් ධර්මයේ පෙන්නලා තියෙනවනේ. එතකොට දැන් මේ මේකේ වටේට තියෙන එක පොඩ්ඩක් බලන්න උපසමාදිප්පාණී කියනකොට ඔය රෝධේ වටේට ලීලා තියෙනවා නේද මේ තුනක් මුසාවාද පරුසාවාච පිසුනාවාච කියලා තුනක් උඩ තියෙනවා ඒ වගේම සම්ප්‍රප්පලාප කියන එක පහළ ලීලා තියෙනවා නේද එතකොට ඒක නම් පෙන්නලා තිනවා අවිජ්ජාවෙන් තමයි සම්ප්‍රප්පලාපේ ඇති වෙන්නේ කියලා දැන් මේ අදිෂ්ඨාන හතරෙන් නැති කරන්නේ මොනවද? ඔය ඔය රතු පාට වගේ පාටකින් লীලා තියෙන්නේ රෝධ හතරක් දාලා. කාම ඕගේ, භව ඕගේ, දිට්ඨි ඕගේ, අවිජ්ජා ඕගේ. මේ ඕග ටිකයි මේ නැති කරගෙන යන්නේ. මේ අදිෂ්ඨානිය තියෙනවා නම් මට පුළුවන් මේ ඕග නැති කරන්න. බලන්න එහෙනම් අපිට තියෙන අදිෂ්ඨානිය ඇති කරගන්න නේද? අදිෂ්ඨානිය ඇති කරගත්තාම කොච්චර ශක්තියක් තියෙනවද කියලා බලන්න අදිෂ්ඨානිය. මම මේක අතහරිනවා මේක මගේ නෙමෙයි කියලා මම අදිටන් කරගෙන යනවා නම් මේක පුදුමාකාරයි ඔය මේ ආනෙන්ජ සප්පාය සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අබුගුය ලෝකං අදිට්ඨාය මනසා කියලා මේ ලෝකේ අපි කෙනෙක් දැක්කොතින් එහෙම මේ කාමයේ සහිත මේ ලෝකය මේ දෙතිස් කුණුපය මේවා මගේ කියලා ගැනීම මේකෙන් මට මේ අභිජ්ජා දෝමනස්ස මේවා රණ්ඩු වෙයින් අරම ඒවන්නේ සිද්ධ වෙන්නේ නේද? ඒ සාරම්භයේ කෙනකේ වදින්නේ ඇති වෙන්නේ රණ්ඩු වෙනවා ඒ දේව. අභිජ්ජාව ඇති වෙනවා දෝමනස්සය ඇති වෙනවා. කල්පනා කරනවා මෙන්න මේ ලෝකය මට සුදුසු ලෝකයක් නෙමෙයි. මේක මේ ලෝකෙන් පිටත වූ ලෝකයක් මම ගන්නවා. මොකද මේ ලෝකය මාව ඇතුළත් කරගන්න බොජ්ජංග හිම තියෙන ලෝකයේ තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තියෙන ලෝකයේ තියෙනවා. අරියට මග තියෙන ලෝකයේ තියෙන අන්නේ ලෝකයට අර ඇන්ට් හිල් එක වගේ තියෙන අර අපි ඊළඟට බලනවා ඒක ඒ මේක ඒ ලෝකයේ ඒකෙන් ඉන්නේ නැතුව ඒකෙන් පිටතු වූ ලෝකයට මාව ඇතුළත් වෙන්නේ කියලා මගේ හිත අදිටම් කරගන්නවා අබුබී ලෝකං අදිට්ඨාය මනස මේක ඉක්මෝන ලෝකෙ මම අදිටම් කරගන්නවා ඒක තමයි මේ ධානයන්ට යන හතරවෙනි ධානය වාගේ ධානයන්ට යන එතනින් එහා ධානයන්ට යන ගති එහෙම සිතුවාම ධානයට යන්න පුළුවන් අදිෂ්ඨානිය කොච්චර දෙයක් තියෙනවද කියලා බලන්න දැන් අපි අදිෂ්ඨානියන් තියෙනවා අපි දැන් අපි මුලින් බැලුවා අපි සාමාන්‍යයෙන් අදිෂ්ඨානියන් මොනවද තියෙන්නේ කියලා ඒ වගේම දැන් බලන්න මේ මම ඊයේත් කිව්වේ ওই ළමයෙක්ව ගඟට වැටුනොත් එහෙම අම්මගේ අදිෂ්ඨානිය කොහොමද ළමයව බේරගන්න ගඟට එහෙම පණී නේද සතෙක් ඉස්සරහා පිට පණි අම්මා මේ මේක බේර ගන්න. අන්න ඒ වගේ අදිෂ්ඨානයන් අපි ළඟ තියෙනවා. එතකොට මේක මතු කර ගන්න යෝනකම තියෙනවා. ඡාගා දිට්ඨානේ මට අතාරින්න මේ අර තමන්ගේ තියෙන අර දියාලු ගතිය නැතුව මට පුළුවන් මේක කරන්න කියලා මම අදිටම් කර ගන්නවා. මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අදිෂ්ඨානයන් උතුමට ගෙනියන්න පුළුවන්. මේක කරනවා නම් මේ ඕග ටික ඔක්කොම කපාගෙන යන්න. පොඩි දෙයක් නෙමෙයි. ආශ්‍රවලටත් පස්සේනේ ඕග තියෙන්නේ. ඒ ටික කපාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක ටික කබාගෙන යනකොට අපේ මනස අල්ලනවද මොනකොටවත් මේ ඕග නිසා නේද බලන්න ඕග වලට පස්සේ මොකද්ද තියෙන්නේ කියලා රාග සල්ල දෝෂ සල්ල දිට්ටි සල්ල මෝහ සල්ල සල්ල නැත්තම් සල්ල වලින් නේද මගේ විඥානය ගිහිල්ලා අල්ලගෙන ඉන්නේ සල්ල නැත්තම් මට මොකද වෙන්නේ විඥානය කොහොමවත් අල්ලනවද නෑ එහෙමනම් අපිට සබ්බ ලෝකේ අනබිරතේ කියන එක සිද්ධ වෙනවා නේද කිසිම එකකට අපේ මනස අල්ලන්නේ නැහැ. ආවේ කොහොමද? අදිෂ්ඨානෝනි. අදිෂ්ඨානෝල්ට ආවේ කොහොමද? මම මේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤා භාවිතා කළා. මම මේ පාණින්ට අබය දානීය දීමෙන් ආදී ඒ කුසලයන් මම මේ පැවැත්ීමෙන් දන් දීමෙන් අනි දන් දෙනේවත් අයිති. ඒක තමයි ඕගොල්ලන් දන් දුන්නාම මේ මාර හිත බොහෝම හොඳට තියෙන්නේ. ඒකේ චාගා අදිෂ්ඨානෙ ඒකේ තියෙනවා. ඒකත් එක්කම මේක එන්නේ. ඒතර මේක මේ පවත්ව ගන්නවා. එතකොට මේකත් එක්ක ගිලින් භාවනා කරන්න පුළුවන්. ඒ කියන්නේ අර කලින් භාවනා කරපු ඒ භාවනාවත් එක්ක මේක යන්න පුළුවන්. දැන් මම මේකෙදි කිව්වා මේ ගැටයක් ලේනවා කියලා මේක ගැන එච්චරම කල්පනා කරන්න යන්න එපා මොකද පැටලෙන්න පුළුවන් නිසා. ඔය ධාතාවේ තිනව නේද දෙපැත්ත. ධාතාවේ ගත්තාම දදතෝ පුඤ්ඤම් පවඩ්ඩති කියනකොට ඕකේ අනිත් පැත්තක් තියෙනවානේ. අබේ දානීය කියන එක දීම තමයි මෙතන කියන්නේ. ප්‍රාණඝාතය කිරීම කියන එක ඕකේ අනිත් පැත්තනේ නේද? එතකොට මේක නොකරනවා කියන්නේ මොකද ප්‍රාණඝාතය කරනවා කියන එක නේද? එතකොට මං සංවරය කියන එක මං පැවැත්වීම කියන එකයි මේක පෙන්වන්නේ සංවරය නොපැවැත්වීම කියන එක උතන තියෙනවනේ අනිත් පැත්තට. එතකොට ඕක බලාගෙන ගියහම ඕගලන්ට මෙන්න ඔන්න ගැටේ හැදෙන්නේ ඔන්නෝමයි කියලා. ඔය ඕකත් ඔය හතරම ඔය විදිහට රාග දෝෂ මෝහ කියනකොට මේ ඩයග්‍රෑම් එකේ අනිත් පැත්තට එනවා. ඕකේ එක පැත්තකට නීතල ගහලා තියෙන්නේ. ඕකේ අනිත් පැත්තට ඊතල එනවා. ගැටයක් නේද හැදෙන්නේ. මේ 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 ඩයග්‍රෑම් එක අදින් රහතන් වහන්සේ මේක මුලින් මට කිව්වහම මම මේක හැදුවාම මම හැදුවේ මේක නිකන් මේ මේ මෙහෙම මේ 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 පිරමීඩ එකක් නෙමෙයි මේ ඇත්තම කියනවා නම් කොන් හතරකට මේක 1 2 3 4යි මේ එතකොට මේක ලිව්වට පස්සේ මේක කිසිම දෙයක් එන්නේ නැහැ රාතන් වහන්සේ පෙන්නුවා මේ අඳින්නේ මෙහෙමයි කියලා මේ ගැටි මේ මෙහෙම ලිව්වහම තමයි මේකේ වටිනාකම පේන්නේ මේ මේක මේ විදිහට ඇඳහම තමයි වටිනාකම පේන්නේ නිකන් කොන් හතර දැම්මම හරියන්නේ නැහැ එතකොට තමයි මේ ගැටේ හැදෙන හැටි ගැටේ ලේන හැටි දෙකම පේන්නේ මේ ලිහිප් නිදාපු ගැටේ තමයි මේ ලියාගෙන යන්නේ. ඉතින් අර සීලපතිත්තාය නරෝ සම්පන්නෝ තිච්ඡම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමන් විජිතයේ ජටං නේද? ඔන්න බලන්න ඉතින් මෙතන මේ මේ ජටාවේ තියෙන ප්‍රශ්නිය තමයි මේ ලියාගෙන යන්නේ මේ විදිහට මේ මමංකාරය කියන එක ඒව අයින් කරගෙන. දැන් අපිට පේනවා මේ මේ ඩයග්‍රෑම් එකේ මේ තරම් වටිනවා මේකෙන් හරිය ඉක්මනට සමාධිය කියන එක ඇති කරගන්න පුළුවන් මේකේ තේරෙනවා මේ ගොඩාක් කාරණා නැහැ මෙතන බැලුවාම දැන් ඕගොල්ලෝ සෑහෙන දුරකට මේක ඇවිල්ලා තියෙනවනේ ඒ කියන්නේ ටික ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ අපි ওই සත්‍යාදික්ඨාණයේ පැත්තට ආවා දුක්ඛපටිපදා දන්දා විඤ්ඤාවට ආවා ඉතින් ඒ අනුව අපිට පුළුවන් මේකේ භාවනා කරන්න තේහෙම බීලා ඉන්න ඕනේද නින්ද යනවා හොඳයි එහෙනම් අපි ඒ ටිකක් බීලා එහෙම භාවනා කරමු.